ভাই, এটা থাকি সুপ্রত পার দিবে এগারো দাও দিন পেয়ে বুঝতে আমি সাত আচ্ছা আরম্ভ করার নাই সৌদ আমার নেই এটা থাকি এগারো নিয়ে সহিন আছে আর সরাই থানমান লীলা জানগর সহিন আছে সম্বন্ধ লীলা ভিন্ন আর আমি তার নেতা দেশে গুণ তার গুণ কি তার তেপর ডাক অভিরতা তীর বাকি তার আনছি কেসে সহিন আছে এটা তার গৌরবিং সামদের আভিনিয়ম পাদ নমস্কার ఆరాధనా కన్నా సాక్షాత్ సంబంధించిన కీరా ఇవాగే మే వస్తావి తమ గౌరవి అప్పగి మహాచార్య అవి కుక్కడికి మహతావత్ శ్రీపాత్ కరణ అయితే మాత్రం అవి సాక్షావు మూడికి ఆరంభ కరణ సీతు కట్టి సంపాదన కళ్ళ దున్ని పుణ్యానుమోదనాత్మకు శ్రీపాత్ కరవి స్వామివాసుడి గౌరవి ఆరాధనా కన్నా సాక్షావు ఆరంభ కనిపిస్తుంది
සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි බලාපොරොත්තු වෙන්නේ කොජිදාහම ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. විශේෂයෙන්ම සුනන්ද මහත්මයාට පොඩ්ඩක් කලින් මතක් කළා මේ පරිසරයේ තත්ත්වය ගැන පොඩි අදහසක්. දැන් යම් තරමකට වර්ෂාව පොඩ්ඩක් මේ සමනය වෙලා තියෙනවා. ඒ නිසා අපිට සාකච්ඡාව පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබේවි. කරගෙන යන්න පුළුවන්. මොකද අර මේ මම ඉන්න ආරණ ප්‍රදේශයේ ටිකක් අර අකුණු බලපෑම් ටිකක් වැඩි. දැන් සමතයකට පත් වෙලා තියෙනවා. අදිසියෙන්වත් වර්ෂාවක් වගේ නැති වුණොත් සාකච්ඡාව අපි මේ දෙනුම් දීමකින් යුක්තව සාකච්ඡාව අන්තර කරමු. ඉතින් ඊට මත්තෙන් හැමදෙනාට කෙටි පුණ්‍යානුමෝදනාවක් කළ යුතු වෙනවා. ගිය සතිය තුනදී මගේ මෞතුමිය වෙනුවෙන් පින්වත් ඔබ අපේ සුනන්ද මහත්මයාගේ අදහසක් එක්ක අපේ සහෝදර ගතාර ඥානানন্দ සාමිනාසේ සජ්ජායනාවක් කරලා සිත් පැතිමක් සිද්ධ කරලා තිබුණා. ඒ නිසා මේ සිතින් කරුණාවෙන් ඊට සම්බන්ධ වෙච්ච හැමෝම දිනාට නිදුක් නිරෝගී සුවය ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මා වෙනුවෙන් සිද්ධ කරපු ඒ ඔබ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනසිකාරය කරන සිතින් ආශිර්වාද කරන්නට යෙදෙන්නට ඇති ඒ හැමෝටම මෙත් සිතින් ආශිර්වාද කරනවා බොහෝම කෘතවේදීව. ඉතින් මේ අපිට අද කාලගුණයත් එක්ක ගැටලුවක් වෙන එකක් නැහැ. කලින් ටිකක් වර්ෂාවත් සහිතව කුණු ප්‍රශ්නය තිබුණා. දැන් අපි සාකච්ඡාව පවත්වාගෙන යමු. ඒ නිසා මේ අපි අද දවසේදී පින්වත් ඔබතුමින් පැනලාගෙන ප්‍රශ්නයක් එක්ක සාකච්ඡාව පවත්වාගෙන යමු කියලා අදහසක් කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අර මේ ගිය සතියේ පහුගිය කාලේදී කතා කරපු මාළුකේ පුත්‍ර සූත්‍රය ආශ්‍රයෙන් ඒ පරිච්ඡේදයක් කියවලා ඒකත් එක්ක ඉදිරියට යෑමක් කරන්න පුළුවන්කම තියෙනවා.
ফেরো সার নাই কাঠার প্রশ্নে ফেরোটা যেমন করা হলো
අවසරයි ස්වාමීන් වහන්ස. මේ මාළුන්ගේ පුත්‍ර සූත්‍රය ඉදිරියට ගියොත් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ ස්වාමීන් වහන්ස.
හොඳයි.
Thank you.
මාළුකී පුත සූත්‍රය කොටසක් අපි කතා කරා. මුල් කොටස් ටික මම අපහු ඒ ටික කියවගෙන යන්නම්. එතකොට අර ගලා යාම එකට සම්බන්ධ වෙන නිසා අපි නතර කරපු කොටසින් අපි ඊළඟ කොටසට සම්බන්ධ වෙමු. දැන් මාළුකී පුත සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කර ධර්මය ඉගෙන ගන්න ලැබීම, ඒ ධර්මයට අනුව හිතන්න ලැබීම මනුෂ්‍යෙක් වෙච්ච කෙනෙකුට වාග්ය උදාකරන අවස්ථාවක් වෙනවා. ලෝකේ කලාතුරකින් කෙනෙකුට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අහන්න හම්බ වෙන්නේ. ඒ ධර්මය අහන්න හම්බ වුණත් ඒ ධර්මයට අනුව හිතන්න ප්‍රායෝගිකව හුරු කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. අපි සංසාරයේන ගමනේදී ජීවිතේ ගලාගෙන යන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රවයන්. දැන් එතනට විතරක් පොඩ්ඩක් අදහසක් ගත්තොත් ලෝකේ මම හිතන කෝටි 700ක් 800ක් විතර ජනගහනය ජීවත් වෙනවා මිනිස්සු. දැන් මේකේ විවිධ ආගම්, විවිධ භාෂා, විවිධ සංස්කෘතීන්, වෙනම ශිෂ්ටාචාර, සදාචාර පද්ධතීන් වෙන වෙනම තියෙනවා. ඔය අතරේ දැන් විවිධ කියන්නේ නිර්වද්‍ය දහම නැතිව කටයුතු කරන පිරිස් ඉන්නවා. ඒකෙන් විවිධ දාර්ශනිකයින් විවිධ දාර්ශනික අදහස් මතිමතාන්තර ගොඩාක් ලෝකේ පැන නැගිලා තියෙනවා. ඊට පස්සේ බුදු දහමේ වුණත් විවිධ අපිට ධර්මීය අද වසර 2500කට පස්සේ සම්නිවේදනය වෙන්නේ පිරිසිදුම බුද්ධ වචනේ නොවනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ අතරේ අපිට පිරිසිදු දහමක් අහන්න ලැබෙනවා කියන්නේ ඒ වගේම ඒව ජීවිතයට හුරු පුරුදු කරගන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක මේ හරිම දුර්ලභ දෙයක් හැටියට තමයි කතා කරන්න වෙන්නේ. අපි ඒ ටිකක් ඔහුගේ දවසල කතා කරා. එතන ඉඳලා යමු. ශ්‍රද්ධාවක්, වීරියක්, සිහියක්, සිතේ එකඟතාවයක්, නුවණ. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. නුවණක් මෙන්න මේ කාරණා මුල් කරගෙන ඒ ධර්මී ඉගෙන ගන්නකොට. ඒතර ධර්මී ඉගෙන ගන්නකොට අර ඉන්ද්‍රිය ධර්ම මුල් වෙන්න ඕන. ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. මෙන්න මේ කාරණා මුල් කරගෙන ඒ ධර්ම ඉගෙන ගන්නකොට ඒ ධර්මයට අනුව හිතන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම ඒ ධර්මයට අනුව හිතන්න පුළුවන්කම තුළින් වැටහීමක් ඉස්මතු වෙනවා. ඔන්න ඊටාම කලාතුරකින් කෙනෙකුට ධර්මයක් අහන්න ලැබෙනකොට ඒ ධර්මයට අනුවම හිතන්න පුළුවන්කමක්, චින්තන ශක්තියක් ඉස්මතු වෙනවා කියලා කියන්නේම හරි වටින දෙයක්. ඉතින් ඒ තුළින් වැටහීමක් ඉස්මතු වෙනවා, දැක්මක් ඉස්මතු වෙනවා. ඒ වැටහීම, දැක්ම කියන කාරණා ඔස්සේ වීර්ය, සිහිය, නුවණ. අන්න එතකොට දැන් වෙන වචන වලින් කියනවනම් ආතාපි සම්පජානෝ සතිමා කියන කරුණු දිනන වෙනවා. අන්න දැන් එතකොට බාහිරින් ධර්මයක් එහෙනකොට ඒ ඔස්සේ හිතන ගතියක් එක්ක කෙනෙක්ට වැටහීමක්, දැක්මක් ඇති වෙනවා. ඒ දැක්මත් එක්ක සිහිය, නුවණ, වීරිය කියන දියුණු වෙනකොට කම්මැලිකම දුරු වෙනවා, අරතිය දුරු වෙනවා. ඒ වගේම ලෝකෙට ඇලෙන ගතිය දුරු වෙනවා, ගැටෙන ගතිය දුරු වෙනවා, හිතේ හැකිලිච්ච භාවය, විසිරණ භාවය දුරු වෙනවා. එකඟත්තේ එක්ක ප්‍රතිපදාව හුරු කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ කියන්නේ මොකද? දැන් වාගිත වෙන තැනම මේ මොනවද කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියලා කියන පංච නීවරණ වලට ඉඩක් ලැබෙන්නේ නැහැ කියන එක තමයි එතනින් කියවෙන්නේ. ඒ විදිහට ප්‍රතිපදාව හුරු කරන්න ලෝකයේ පිළිබඳව දැක්මක් ඇති වෙලා තියෙන්න ඕන. අන්න එතකොට අපේ ප්‍රතිපදාවක් හුරු කරන්න නම් දැක්මක් ඇති වෙලා තියෙන්නම ඕන. ඒ ලෝකයේ පිළිබඳව දැක්ම ඇති වෙන ආකාරයේ ආශ්‍රවයක් හැදෙන විදිය, ක්ලේශයක් ඉසුමතු වෙන විදිය, ඒ ආශ්‍රයන්ගෙන් නිදහස් වෙන විදිය, ක්ලේශයෙන් ඉක්ම වෙන විදිය පැහැදිලි කරන දේශනාවක් තමයි කියලා දෙන්න හදන්නේ සංයුක්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේ තුර තියෙන මාළුන්ගේ පුත් සූත්‍රය. ඉතින් අපි මම වේගින් කියාගෙන ගියේ පෞගේ දාසට කතා කරපු නිසා අපි සාකච්ඡා කරනකොට ඒ හරියෙන් උත් ප්‍රශ්න තියෙනවා නම් අපිට වැටහිච්ච නැති තැනක් තියෙනවා නම් එහෙම නැත්නම් අලුතෙන් අද එකතු වෙච්ච කවුරු හරි ඉන්නවා නම් ඊළඟට ඒ ගැන කතා කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. හරි, දැන් සූත්‍රයට අවධානය යොමු කරමු. අතකෝ ආයස්ම අර්මානුකි පුත්තෝ යේන භගවා තේන ප්‍රසංකම්. ඒ කල්ලි ඇවත් මානුකි පුත්තයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කරා ඉලඹිලා වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේට මෙහෙම කියනවා. ඉක්බිතුව මානුකි පුත්ත මහත්මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගාවට එළඹිලා වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේට මෙහෙම කියනවලු. සාදුමේ බන්තේ භගවා සංකීර්තේන ධම්මං දේසේතු යමං භගවතෝ ධම්මං සුත්වා ඒකෝ ූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපි පහී තත්ත්ව විරේයන්ති. ඉතින් අර මානුකි පුත්ත සාමිනාසිකන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් මට කෙටියෙන් ධර්මයෙන් දේශනා කරනව නම් හොඳයි. මං මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා හුදෙකලාව අප්‍රමාදීව කෙලස්තාවන වීරිය යුක්තව වාසය කරනවා කියලා මානුකූර්ත භික්ෂුව බුදුරජාණන් වහන්සේට එහෙම කිව්වා. ඔන්න ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා, එතදාන් මානුකි පුත්ත කිං දහරේ වික්කු වක්කාම යත්‍රහි නාමතං වික්කු ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අද්දගතෝ වයෝ අනුපත්තෝ සංකිප්තේන ඕවාදන් යාචසීති. මානුකි පුත්ත ඔබ වගේ වයසට ගිය මහලු වෙච්ච දීර්ඝ භික්ෂුවක් මෙහෙම කෙටියෙන් ධර්මයේ කෙටියෙන් ධර්මයක් ඉල්ලද්දී මම මේ තරුණ භික්ෂුවකට මොකන්ද කියන්නේ කියලා අහනවා. මේ කිංචා පහං බන්තේ ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අද්දගතෝ වයෝ අනුපත්තෝ දේශේතු මේ බන්තේ භගවා සංකිත්තේන ධම්මං දේශේතු සුගතෝ සංකිත්තේන ධම්මං අපේව නාමාවා අපේව නාමාහං භගවතෝ වාසිතස්ස අත්තං ආජනීය. අපේව නාමාහං භගවතෝ වාසිතස්ස දායාදෝ අභවිසන්ති අසන්ති. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මම දිරපු කෙනෙක් තමයි, වයසට ගියපු කෙනෙක් තමයි. නමුත් භාග්‍යතුන් වහන්සේ මට කෙටියෙන් ධර්මයක් දේශනා කරන්න. මම ඒකේ අර්ථ දැනගෙන මම භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ හිමිකරුවෙක් නැත්නම් ඒකේ දෑවැද්දක් බවට පත් වෙනවා කියලා මේ මානුකි පුත්ත ස්වාමීන් වහන්සේ ඉන්නා සිටිනවා. එතකොට මේ විදියට බුදුරජාණන් වහන්සේ වයසක කෙනෙක් ඔබට මේක අමාරුයි කියලා කිව්වේ ඒ කෙනා ඒ භික්ෂුව තව තවත් උනන්දු කරන්න උත්සුක කරවන්නනේ, අවධානය වැඩි කරන්න, චින්තනය වැඩි කරන්න, යොමු වීම වැඩි කරන්නයි ඒ විදියට වදාහනේ. අන්න භාග්‍යතුන් වහන්සේ ඉතින් වයස කියන දේ සාධකයක් නෙවෙයි ධර්මය අවබෝධ කරගන්නනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එක තැනකදී තින්න මඤ්ඤ තරං යාමං පටිජන්ති පණ්ඩිතෝ. තින්න මඤ්ඤ තරං යාමං, ඒ කියන්නේ මිනිස්සුයෙකුට ජීවිතයේ අවස්ථා තුනක් තියෙනවා, ළමා කාලය, තරුණ කාලය සහ වැඩිහිටි වියපත් කාලය. කෙනෙක්ට පුළුවන් ලදරු කාලේ ළමා කාලයේදී ධර්මයට යොමු වෙන්න නේද? කියන්නේ අපි හිතමු සෝපාක වගේ, රාහුල වගේ ඒ උත්තමයේ පුංචි කාලේ පැවිදි වෙච්ච අය. ඊළඟට අපේ මහා බෝධිසත්වයන් වහන්සේ, ඊට පස්සේ කෝලිතපතිස්ස ආනන්ද බගු කිම්බින දේවදත්ත ආදී ඒ සියලු දෙනා යසකුල පුත්‍රයා තරුණ කාලේ, ඒ විතරක් නෙමෙයි වියපත් කාලයේදී වුණත් කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔය තින්නුමඤ්ඤ තරං යාමං ජීවිතයේ කුමන කාලයකදී වුණත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඒකට තව තවත් උත්සුක කිරීමක් තමයි මෙතනදී සිද්ධ කරන්නේ. ඔන්න භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ ධර්මතාවය පැහැදිලි කරලා දෙනවා. තංකින් මඤ්ඤසි මානුක පුත්ත. මානුක පුත්ත තංකින් මඤ්ඤසි. නොබ කිමෙක්ද මඤ්ඤසි? හඟින්නේ, හිතන්නේ. අන දැන් මේ මානුක පුත්ත සාමින වහන්සේගෙන් අහනව මොකද්ද? මොකද්ද ඔබ හිතන්නේ කියලා කියන්නේ. දැන් මානුකි පුත්ත ස්වාමීන් වහන්සේ ආවේ භාග්‍යතුන් වහන්සේ ගාවට. දැන් උන්වහන්සේට හොඳටම පැහැදිලි උන්වහන්සේ කයින් දුබලයි. කයින් දුර්වලයිනේ. බලන්න අපිට ලෙඩක් දුකක් හැදුනට පස්සේ අපිට වියපත් වුණාට පස්සේ මට මාව වාරු නැති වුණාට පස්සේ මට මගේ කයවත් පාලනය කරගන්න බෑ කියන එක මටම දැනෙනකොට මම අර ලෝකයේ එක්ක පොරබදන්න යන කෙනෙක් නෙමෙයි. අපි ස්වභාවයෙන්ම මේ ජීවිතේ කියන්නේ අපිට දැන් අපේ මේ ඇතුළාන්තයේ තියෙන වේදනාවම ලෙඩක් දුකක් වුණාට පස්සේ බැරි අමාරුකමක් වුණාට පස්සේ හිතරිදීමක් වුණාට පස්සේ දැන් අපිට වේදනාව කියන කාරණේ හරි කටෝරයි හරි අමාරුයි දුෂ්කරයි දරන්න අමාරුයි මට මාව වසඟ නැති වෙනකොට මට පඩිපෙලක් නැගල උඩට යාගන්න බැරිවට මොකද්ද මට දැනෙනව මං ගැනම සානුකම්පේ හැඟීමක් අර ජීවිතයේ ලෝකයේ ජීවත් වෙන කාලේ අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා අද කාලේ කතා කරන්න බැහැනේ. හැබැයි ජීවිතයේ දවසින් දවස අනිත් පැත්තට හැරිලා යද්දී ගොඩාක් දෙනකොට මේ ජීවිතයේ ඇතුළට හැරෙන්න බාහිරකට යොමු වෙන හිටපු ලෝකයේ ගවේෂණය කරපු ලෝකයේ පැත්තටම හැරිච්ච කෙනාට හරි දේසෙයි අනේ ජීවිතේ ලොකු කම්පනයක් එක්ක තමගේ කායික වශයෙන් වේවා මානසික වශයෙන් වේවා හිතන කෙනෙක්ට ලොකු කම්පනයක් ඇති වෙනවා. දැන් මාළුන්ගේ පුත්තු සාමින් වහන්සේ කියලා කියන්නේ දැන් වියපත් කෙනෙක් කෙනෙකුට කායික වශයෙන් වුණත් ලොකු කම්පනයක් කියන්නේ කය වෘද්ධයි. අනේ තැන්දි අප්‍රමාදීත්වය කියන දේ හරියට ඉස්මතු කරලා දෙනවා. මතු වෙන්නට ඕන. වියපත් කියන කෙනෙක් තව තවත් අප්‍රමාදීත්වය. ඒ වගේම මේ සාමින් වහන්සේ පැවිද්ද පැවිද්ද කියලා කියනකොට අර අද කාලයට වඩා අද දවසේ පැවිද්දකට වඩා ඉදා කාලේ පැවිද්ද කියලා කියන්නේ ඇත්තටම ජීවිතය ගැන හිතපු කෙනෙක්. ජීවිතයේ ජීවත් වීම කියන කාරණේදී එක කාරණයක් එක්කවත් රැඳිලා ඉන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. පෙනෙද්දී හැදි දැනෙද්දි දැනගනින්දි ප්‍රකට වීමෙද්දී විඳෙද්දී හඳුනගනින්දි දැනගනින්දි තද ගති ගුරුල් ගති මිලේ ගති සීතල ගති උණුසුම් ගති වැගිරෙන ගති ඇකිලෙන පිම්බෙන ගති ඇලෙන බැඳෙන ගති ඔය ආදී හැම අවස්ථාවකදීම ඒවත් එක හිතන ගතියක් එක ඉන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. දැන් අන්න දැන් මාළික පුත්‍ර සයන්හස භාග්‍යතුන් වහන්සේ පැත්තට යමු වෙලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ පැත්තට යමු වෙලා දැන් අන්න ඒ වෙලාවේ දැන් කල්යාණ මිත්‍රත්වයේ අර්ථාන්විත වෙලා දැන් තංකින් මඤ්ඤසි මාළුන්ගේ පුත්‍ර මොකද්ද ඔබ හිතන්නේ මාළුන්ගේ පුත්‍ර දැන් මේ මොකද්ද කරලා තියෙන්නේ හිතිල්ල කිසුමතු කරලා දැන් මාළුන්ගේ පුත්‍ර සාමින් වහන්සේට ආවේනික උන්වහන්සේම කල්පනා කරනවද හිතිල්ල ඉස්මතු කරන්නේ බාහිරකින් භාග්‍යතුන් වහන්සේද භාග්‍යතුන් වහන්සේනේ එහෙනම් මේ මොකද්ද කරන්නේ භාග්‍යතුන් වහන්සේ තමන්ගේ ආවේනිකව තමන්ම ආවේනිකත්වයක් වේ නම් ඒ ආවේනිකත්වයේ ප්‍රශ්න කිරීම ඒ ප්‍රශ්න කරවීම කරන්නේ බාහිරකින් ඒකයි සමස්ත සම්බුද්ධ ශාසනයෙම කල්‍යාණ මිත්‍රත්වය මත පදනම් වෙලා තියෙනවා කියන අදහස ඔබට අහන්න ලැබිලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රකාශ වෙනවා තව තවත් ඒක තීව්‍ර වෙනවා තහවුරු වෙනවා. දැන් මේ හිතවිල්ල හිතිල්ල කිස්මතු කරනවා. බාහිරින් ඇහෙන දෙයට හිතීම ඉස්මතු කරනවා. තංකින් වඤ්ඤස සාරිපුත් මේ මානුකේ පුත්ත. යේතේ චක්කු විඤ්ඤය රූපා. ඔන්න තියෙනවා යම් කිසි ඇසින් දත යුතු රූපයක් වේද අදිත්තා නොදුටු අදිත්ත පුබ්බා නොදුටු විරු ඒ කියන්නේ ඔන්න ඇසින් දත යුතු රූපයක් ගැන කතා කරනවා. හැබැයි ඒක මොකද්ද ඔන්න දැන් දානවා මේ නිකන් ඒ ඇසින් දත යුතු රූපය ගැන කියනවා නිකන් වාක්‍ය ටිකක් දානවා. මොකද දාන්නේ වාක්‍ය ටික අදිත්තා අදිත්ත පුබ්බා දැක්කෙත් නැහැ නොදුටු විරු විරු හැබැයි දැක්කෙත් නැති නොදුටු විරු ඒක නිකන් ප්‍රකාශය නිකන් ගැළපෙන්නේ නෑ නේද? නිකන් චක් දැන් ඒක නොදුටු නොදුරු නොදුටු විරෝ එකක් තියෙන්න පුළුවන්ද? නැචි පස්සසේ. ඒ වගේම ඊළඟට නච පස්සසේ. දැන් නොදුටු නොදුටු විරෝගිනුට අතීතය, අතීත කාලේ මේ ඇසින්දතේතු රූප නොදුටු නොදුටු විරෝණා නච පස්සසේ. අන්න දැන් නච පස්සසේ කියල කියන්නේ මේ වර්තමාන කාලෙන් ඒ වාක්‍ය කියන්නේ වර්තමාන කාල මධ්‍යම පුරුෂ ඒක වචන කියන්නේ ඉදිරියේ ඉන්න කෙනෙක් නොපෙනෙන්නේ කෙන යම්කිසි ඇසින් දතේතු රූපයක් ගැන කතා කරනවා භාග්‍යතුන් වහන්සේ. නච අදිට අදිට රූපා නොදුටු නොදුටු වීරෝ නච පස්සසේ නොදකින්නේ දැන් දකින්නෙත් නැ නචතේ හෝති න කිර කියන නෑ චේ කියන්නේ අල්ස්ථා යන තේ හෝති නචතේ හෝති පස්සේ යන්ති පස්සේ ය කියලා කියන්නේ දකින්නේ නම් දකින්නේ නම් කියලත් නෑලු වෙන විදිහට දකින්න තියනවා කියලා කියන්න බෑ කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මේකෙන් පැහැදිලි ගම් වෙනවා අතීතයේ තිබුණ නැත්තම් දැනුත් නැත්තම් දකින්න කියලා අනාගතයේ දකින්නේ කියලා කතාවුත් නැත්තම් නැචතේ හොති නොවේ පස්සේ යන දකින්නේ නම් කියලා නොවේ නම් දැන් ඒ කියන්නේ මොකද්ද නිකන් අපේ භාෂාවෙන් කිව්වොත් මං පොංචි කාරණයක් කියනකො කුරුල්ලෙක් ඉන්නවා ඒ කුරුල්ලගේ තටු ඔක්කොම කපනවා තටු කපලා කුරුල්ලට පියාඹන්න කියනවා නිකන් තටු කපලා පියාඹන්න කියන එක දැන් ඒක ගැලපෙනවද කියමන ඒ කියමන ගැලපෙන්නේ නෑ නේ ඒක අර අපි කියන්නේ තටු කපලා පියාඹන්න කිව්වා වගේ ඒ කියන්නේ කරන්න බැරි වැඩක් කරන්න බෑ ඒක ඒ තටු කැපුවට පස්සේ පියාඹනවා කියලා කතාවක් නෑ තටු කැපුවට පස්සේ මොකද්ද පියාඹනවා කියන කතාවක් නෑ අපි හිතමු මේ දෙපා වල ඉඳලා ඔළුව දක්වා රැහෙනකින් වෙලලා අපි දාන වේගින් ගහගෙන යන සැඩ පහරකට දාන කියන පීනන්න කියන පුළුවන් පීනන්න ඒ කතාව තුනම කියන පීනන්නේ ඒ පීනනවා කියලා කතාවක් නෑ කියලා තටු කපල පියාඹන්න කිව්වට පස්සේ පියාඹීමක් කියන එකක් කියලා කියන්න නෑ කියලා කියන අන්න ඒ වගේ කියමනක් නේද මේ කියන්නේ ඇසින් දතේතු රූපයක් ගැන කතා කරනවා අදිත්‍ය අදිත්‍ය පුබ්බ නොදුටු නොදුටු විරු නැච්ච පස්සසි නොදකින්නේහි නැච්ච තේ හොති නොවේ කියලා කියනවා පස්සේ දැකිය යුතුයි කියලත් එය න හොති නොවේ එහෙමනම් නේද අත්ිතේ තත්ත චන්දෝවා රාගෝවා අත්ති තියනොද කියලා අහනවා තත්ත එහි චන්දෝ රාගෝ පේමං වාති. එතන චන්දෝ කියන්නේ ඇලි කැමැත්තක් හෝ රාග කියන්නේ ඇලිමක් හෝ පේමං වා ප්‍රේමයක් හෝ තත්ත එහි හෝ තියනෝද කියලා අහනවා. ඇතද කියලා අහනවා. නොහේ තම්බන්තේ නොවේ ස්වාමීනි කියලා කියනවා නේ. නේ අර පින්තුරි මේ කාරණේ වැරදිට ගන්න එපා. දැන් මේ ආණ්ඩුවෙන් අහනවා විපක්ෂ අය මේ චන්දිකවත් මේ ආණ්ඩුව කරන්නේ මේ චන්දේ කල්දදා ඉන්නා වගේ එහෙම චෝදනාවක් විපක්ෂයෙන් කරන එහෙමකක් තියෙනවා නේද? දේශපාලන කාරණා ගන්න එපා. මම මේ අදහසක් කියන්නේ විතරයි කියන්නේ. එතකොට කියනවා මේ නේ කල්දාන්නේ චන්දේ. කල්දාන චන්දයක් තියෙන්නේ නැපයි. එහෙම කියනවනේ. දැන් විපක්ෂයෙන් චෝදනා කරනවා චන්දේ කල් දානවා කියන්නේ. ඊට පස්සේ නෑ චන්දේ කල් දාන්නේ නෑ. කල් දාන නම් චන්දයක් තියෙන්නේ නැපයි. මේක දේශපාලන කාරණයක් වෙන්නට ඕනේ. ඒක අපි පැත්තකින් තියුවොතින් ඒ වගේ නිකන් කියවණක් නේද මේකත්. මේ ඇසින් දතේතු රූප කියන කතා කරනවා. හැබැයි නිකන් ඊට පස්සේ කියනවා දැක්කෙත් නෑලු. දකින්නෙත් නෑලු. දකින්නේ කියලා ඇත්තෙත් නෑලු. අන්න එතන අපිට විමසීම පිණිස කාරණයක් තියෙනවානේ. මාළුකී පුත්ත ඔබ මොකද හිතන්නේ? මාළුකී පුත ඔබ මොකද හිතන්නේ? ඇසින් දතේතු ඒ කියන්නේ ඇසින් දතේතු කියන්නේ ඇස දැනගැනීමේ දතේතු රූප තියෙනවා. චක්කු විඤ්ඤේය රූපා. ඒතර රූප කියන එකට තනි ඒකාන්ත බවක් දීලා නැහැ. ඇසින් දතේතු කියලා රූප කියලා තියෙන්නේ. ඒව දෙකල නැහැ. ඒකේ දැන් ඇසින් දතේතු රූප කියලා කියනකොටත් ඒ රූප වලට ඒකාන්ත භාවයක් ස්වායත්ත බවක් ස්වාධීන බවක් ඒටම අනන්‍ය ආවේනිකත්වයක් කියලා නේ ඒ කියමන තුලම ඒ කියමන තුලත් ස්වායත්ත බවක් දීලා නැහැ අනන්‍යතාවයක් ඒකාන්ත බවක් දීලා නැහැ ඇසින් දතේතු රූප කියන වචනේ තුල හරි ඒ ප්‍රකාශනය කරලා ඒව දැකලා නැහැ ඒ කියන්නේ ඇසින් දතේතු රූප තියෙනවා පෙර දැකලා නැහැ කලින් දැකලා නැහැ දැකපු බවක් උත් නැහැ දැකපු බවක් නැහැ බව භවයක් භව කියලා නැහැ දැන් දකින්නෙත් නැහැ දකින්න ඕනේ කියලා හිතින්නෙත් නැහැ අන්න ඊබඳු රූප කෙරෙහි දැන් ඊබඳු රූප කියලා කියනකොට මොකද නිකන් මේ අර තටු කැපල නිකන් පියාඹන්න කිරිකොසේ පියාං එතකොට ඒ කියමන තුලම තියෙනව නේද පියාඹීමේ ඒ කතාව තුල පියාඹීමක් නැහැ කියලා කියවලා තියෙනවනේ. ඒතර ඒ වගේම ඔක්කොම ගැට ගහලා වතුරට විසි කරාට පස්සේ ඒ කියමන තුලම තියෙනව නේද පිනන පිනීම කියලා කතාවක් නැහැ කියලා. එහෙනම් කතාවම නැහැනේ. ඡන්දේ කල් දාන්න නැහැ කියලා කියනවා. කල් දාන්න නම් ඡන්දයක් තියෙන්නේ නැහැ. හරි ඒ වගේ ගැතරෝසේ ඒ කියමන තුල කියනව නේද මේ කිය මේක හුදෙක් හුදු කියවිල්ල ඒ කියවිල්ල තුලින් ක්‍රමයක් ඉස්මතු කරනවා හිතිල්ල ඉස්මතු කරනවා මේ නොදන්නාකමකින් මේ නොපිහිටීම නොදන්නාකමක් නිසා පිහිටීමක් වෙලා තියෙනවා නම් ඒ පිහිටීමේ වැරද්ද ඉස්මතු කරලා තියෙන බව මෙහිම පේනවා නේ අන්න ඔනෑක හිතෙන්නේ අන්න ඒ බඳු රූප කෙරෙහි කැමැත්තක් ප්‍රේමයක් රාගයක් ඇති වෙනවද කියලා අහනවා. ඒ කියන්නේ යම් කිසි ස්වરૂපයක්. කාගේ හරි මයික් එක ඔන් වෙලා තියෙනවා කරුණාවෙන් එක මියුට් කරගත්තොත් පහසු වෙනවා. ඒ කියන්නේ යම් කිසි ස්වરૂපයක් විදියක් කියලා දැන් කිසි ස්වરૂපයක් විදිහක් කලින් දැකලා නැත්තම් කලින් දැකලත් නැත්තම් ඒ කියන්නේ දැන් අපිටු ඒ කියන්නේ යම් කිසි ස්වરૂපයක් විදිහක් කලින් දැකලත් නැත්නම් දැන් දකින්නෙත් නැත්තම් දකින්න ඕනේ කියලා හැඟීමකුත් නැත්තම් ඒ කියන්නේ ඇසින් දතේතු රූප බවක් එවඳු රූපයක් කෙරෙහි ඇලීමක් ඇති වෙනවද කියලා අහනවා. දැන් කියන්නේ මොකක්ද දැන් ඒක දැන්ද ඒ කියන්නේ යම්කිසි ස්වરૂපයක්. ඔන්න දැන් හිතමු ඔන්න දැන් මගේ ඉස්සරහා තියෙනවා මේ මගේ ඉස්සරහා තියෙන කෝපයක්. දැන් කෝපයක් කියන්නේ කෝපයක් කියලා කියන්නේ මමනේ. හැබැයි ඒ කෝපයක් කියලා මට උනේ يعني කෝපය කියලා කියන්නේ දැන් කෝපය කියලා විස්තර කරවොතින් කෝපය කියලා විස්තර කරන්නේ යම් කිසි හැඩයක් නේ يعني යම් කිසි සටහන ඒ වගේම යම් කිසි විදිය ආකාරයක් තමයි මම කෝපය කියලා කියන්නේ. දැන් ඒ වගේ නම් ඔබ ඉස්සරහ මොනව හරි තියෙනවා නම් හරි ඔබ මේක විස්තර කරන්න කියන කිව්වොතින් ඔබ විස්තර කරන්නේ යම් කිසි නේ. දැන් අපි කෝපය කියලා කියන්නේ ඒක මම දාපු නමක් නේ. හැබැයි මට ඒක ගෝචර වෙන්නේ ඒක යම් කිසි විදියක් හැඩයක් ආකාරයක් නිමිත්තක් සටහන හරි කියන්නේ යෙහි ආකාරෙහි යෙහි ලිංගෙහි යෙහි නිමිත්තෙහි කියලා නේ. යම් කිසි හැඩයක් එහෙම නේද කෝපයක් කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒ කෝපේ මුල් කරගෙන මට ඇති වෙන දේවල් තියෙනවා. දැන් කෝපේ මුල් කරගෙන මේ කෝපේ හොඳයි. මට මේක ගිලම්පස වළඳන මට තේ බොන්න මට හරි උපකාරයි. එහෙම මට ඇති වෙන පුළුවන් සතුටක් ඇති වෙන පුළුවන්. එන්නතම් මේ කෝපය දැන් හරි නෑ නර පරණයි දැන් ඉරිතල් දැන් පිපිරිනා තියෙන එහෙම නැත්නම් මේක කැතයි අවලස්සනයි කියලා මේ එහෙම කියනවා. ඒ තුල නිකන් හරි නොරිසුම් සහගත බවක් ඇති වෙන පුළුවන්. එහෙම නැත්නම් මේක බිම වැටිලා කුඩු වෙනවා. අන්න එතකොට දුකක් ඇති වෙනවා නේ. අන්න ඒ වගේ දැන් කෝපය කියලා ගත්තත් ආකාරයක් හැඩයක් නිමිත්තක් සටහනක් එක්ක තමයි කතා කරන්න වෙන්නේ. හැබැයි ඒ වගේම කෝපය මුල් කරගෙන සතුටක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දුකක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ යම් ප්‍රකටත්වයක්. දැන් තවත් විදිහකට කියනවා යම් විදීමක් ඇති වුණා නම් කෝපේ සම්බන්ධයෙන් ඒකත් ස්වરૂපයක්. ප්‍රකටත්වයක් ආකාරයක්. සමහර විඳීමක් වෙන්න පුළුවන්. හඳුන ගැනීමක් වෙන්න පුළුවන්. ඒ වගේම දැන ගැනීමක් වෙන්න පුළුවන් යම් කිසි ප්‍රකටත්වයක්. ඒකත් ආකාරයක් විදියක් හැඩයක් නේ. එතකොට කෝපය වේවා කෝපය මුල් කරගෙන වුණත් යම් කිසි දුකක් සැපක් වේදනාවක් තරහක් වීතියක් මම කෝපිර කියලා කිව්වට ඔබට ඕනම ජීවී වේවා අජීවී වේවා ඕනම කාරණයකට දාලා බලන්න පුළුවන් නේ. එහෙම නැත්නම් කවුරු හරි හොඳ කිව්වා කියලා කියන්නේ එහෙම නැත්නම් බැන්න කියලා කියන්නේ ඒවත් ප්‍රකට වීම යම් ආකාරයක් විදියක් හැඩයක් වගේ කාරණාවක් නේ. දැන් අනේ ඒක පොඩ්ඩක් ගමු මිතන්ට. එතකොට එහෙනම් මේ රූපය කියන කාරණාවට යම්කිසි නිමිත්තක්. නිමිත්තක් කියන්නේ දෙයක් කියන අර්ථය නෙමෙයි. යම්කිසි නිමිත්තක්. විදියක්. විදියක් කියලා කියනකොට කියන්නේ දෙයක් කියන අර්ථය යන්නේ නැහැ. ඉස්මතු වෙන්නට ඕන. නේද? ඇලීමක් ඇති වෙන්න. අන්න එහෙනම් රූපය කියන කාරණාව යම්කිසි නිමිත්තක් විදියක් ඉස්මතු වෙන්න ඕන ඇලීමක් ඇති වෙන්න. දැන් යෙදින හරි තියෙන්නට ඕන. එතකොට දැන් යෙදිච්ච කාරණාව එක්ක හරි ඇලීමක් ඇති වෙනවා. මොකද අර ඒ ප්‍රකටත්වේ උනත් දැනගත්තොතින් මම වචනයක් දාගත්තා ඒ ප්‍රකටත්වේ දැනගත්තොතින් ඒක ඇලීමක් බවට පත් වෙනවනේ. මෙහෙම යම් කිසි විදියක අන්නේ දැන් එහෙම ප්‍රකටත්වයක් තියෙනවනේ. ආන්නේ ප්‍රකටත්වය. විමසි ඔනේ ප්‍රකටත්වයේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ කියනවා යම් මෙන්න මෙහෙම යම් කිසි විදියක් දැකපු බවක ඉස්මතු වීමක් දැකපු අතීත කාලෙන් දකින බවක ඉස්මතු වීමක් දකින් නෙමී කියන බවක ඉස්මතු වීමක් ඒ කියන්නේ රූපය කියන කාරණාව කියන එකක් යෙදිලා නැත්නම් එහෙම සිද්ධියක් ස්වરૂපයක් බව එන්නේ නැත්නම් ඒකට රාගයක් හටගන්නවද කියලා අහනවා හටගන්නේ නැහැ කියලා කියනවා. දැන් නම් එතකොට දැන් මේ ප්‍රකටත්වය නෙමෙයිද ඒ ප්‍රකටත්වය ඒ ප්‍රකටත්වය මන් නිතරම ප්‍රකට වෙන දෙයක් බවට පත්ින් බව කියන වචනයක් තියෙනවා. ඒක බවක් බවට පත්වෙන්නේ ඒ කරුණට මම මගේ දේවල් දාපු සාපේක්ෂක හේතුවක් තියෙනවා. එහෙම නැතුව මේ අර ඒ ස්වરૂපයක් කියන තැනේ ඒ ස්වરૂපය කියන කාරණයේදී ඒ සිද්ධිය දෙන වචන එහෙම සිද්ධියක් ස්වરૂපයක් එන්නේ නැත්නම් ඒකට රාගයක් හටගන්නවද කියලා අහනවා. හටගන්නේ නැහැ කියලා කියන මාළුකේ පුත්‍ර සාමිනාසේ. ඔය විදිහට මහනවා හේතේ සෝත විඤ්ඤය සද්දා. යෝ සෝත විඤ්ඤය සද්දා. අසුතා අසුත පොබා නැච සුනාසි. නැචතේ හොති සුනේ යන්ති. කනින් දතේතු ශබ්ද තියෙනවා. අන ශබ්ද තියෙනවා. කනින් දතේතු ශබ්ද තියෙනවා. කලින් අහලනේ අහන්න ඕනේ කියලා දැනුත් ඇසීමක් වෙන්නේ. ඒ වගේම එහෙම හිතක් ඇති වෙන්නේ නැති තැනදී ඡන්දයක් රාගයක් හටගන්නවද කියලා අහනවා. එහෙම හටගන්නේ නැහැ කියලා කියනවා. නිදර්ශනයක් කියන දැන් ඔබට මම කතා කරනවා සාමීන් වහන්සේ කතා කරනවා එහෙනම්. ඒතර කනට අපි හිතමු දැන් මේ වෙලාවේ මට කියන්නේ කලින් අකුණු සැර වැදුණා අකුණු ශබ්ද වුණා මම දැක්කනේ ඇහුණා. දැන් ඒක කනින් දතේතු ශබ්දයක්. දැන් භාග්‍යතුන් වහන්සේ කියලා තියෙනවා කනින් දතේතු අකුණු ශබ්දයක් කියලා. සාමින් වහන්සේගේ කටහඬ ශබ්දයක් කියලා තියෙන කනට ශබ්දයක් කියලා. එහෙනම් මම කියන අකුණක ශබ්දයක් කියන කනින් දතේතු අකුණක ශබ්දයක්. එහෙමද සූත්‍රයේ සූත්‍රේ නොතිබුණත් ඔබ හිතන්නකෝ. දැන් අර අකුණ කියලා කියන එක මං හිතන එකන්නේ. දැන් මේ වෙලාවේ කනින් දත යුතු ශබ්දයක්. ශබ්දයක් කියන කාරණේට කනින් දැනග දත යුතු ශබ්දයක් කියන කාරණේට විතරක් සීමා වෙලා මේ කියන්නේ හිතීමට ඒ කියවිල්ල පාදක කරගත්තොතින් හිතීම පිණිස කනින් දත යුතු ශබ්දයක් කියන කියවිල්ල භාවිත කළොතින් එතනට විතරක් සීමා වුණොතින් අකුණ කියන කාරණයක් මොකද මම දාගත් එකක් නේ එක ඒ නිමිත්තක් උනේ ඒ නිමිත්තේ පාදකත්වය මෙතනට ගලපන එක වැරදීනේ. එතකොට කනින් දත යුතු ශබ්දයක් කියන තැනට ගියාට පස්සේ ඔබ හොඳට විමසලා බැලුවොතින් මේ කියන අවස්ථාවේ වේවා නැත්නම් නිදහස් අවස්ථාවක ඇස් දෙක හොඳට පියාගෙන විමසුවොතින් හිම ඔය මගේ තියෙන ලුණු වැඹුල් ටික ගලවපු අයින් කරපු තැන බලන්න. එතකොට එතෙන්දි කතා කරන්න පුළුවන්ද කියලා කනට ශබ්දයක් කියලා භාග්‍යතුන් වහන්සේ යෝනිසෝ යම්සි ක්‍රමයක් උත්පාදනය කරන දීපු කාරණා මිසක සත්‍ය වශයෙන්ම තියෙන කාරණාය තියෙන දෙයක් නැති වෙනවාය කියන තැනට යනවද කියලා පොඩ්ඩක් විමසන්න බලමු අපි. ඔබට ජීවිතයේ දෙන අවස්ථා භාග්‍යතුන් වහන්සේ මෙන්න දෙන මුලි නොදුටු නොදුටු විරු දැන් ඇහෙන්නේ නැත්නම් ඇහෙන්න ඕනේ කියලා කතා කාරණයක් නැත්නම් කියලා කියනවා. ඒ වගේම යේතේ ගාන විඤ්ඤය ගන්දා අගායිතා අගායිත පුබ්බා නච ගායසි නච තේ හෝති ගායයන්ති අත්තිතේ තත් චන්දෝ වාරාගෝවා මං මාති නොහිත බන්තේ. නාසයෙන් දතීතු ගන්ධ තියෙනවා. දැන් ඔබ හිතන්න දැන් ඔබ මේ වෙලාවේ හොඳ හඳුන් කූරක් දැල්වලා තියෙනවා නම් ඒ හඳුන් කූර සුවඳ නාසයට සුවඳක් මිසක නාසයට හඳුන් කූරක වෙන්නේ. අපි හිතමු ඔබ මොනවා හරි ආහාරයකට ආහාරයක සුවඳක් දැනෙනවා කියලා. අපි හිතමු ව්‍යංජනයක ඊට මේ නාසයෙන් දතේතු ව්‍යංජන සුවඳ කියලා තියෙනවා. නාසයෙන් දතේතු සුවඳ ව්‍යංජන කතාව. නාසයෙන්ට ව්‍යංජන කතාවක් තියෙනවද? එහෙම නැහැ. දැන් දැනෙන්නෙත් නැහැ. දැනිරා නැහැ. දැන් දැනෙන්නෙත් නැහැ. දැනෙන්න ඕන කියන හැඟීමකුත් නැහැ. එතකොට මෙන්න මෙවැනි ගන්ධයන් කෙරෙහි ඡන්දයක් රාගයක් ප්‍රේමයක් හටගන්නවා. එතකොට ඒකෙන් කියවිලාම තියෙනවා එබඳු ගන්ධයන් පිළිබඳ ස්වරූපයක් ආකාරයක් විදියක් බවක් කියන හම්බෙන්නේ නැහැ. එතනින් කියනවා බවක් ඉස්මතු නොවන බව. අන්න අපිට නිතරම බවක් ඉස්මතු වෙනා තියෙන්නේ බවක් ඉස්මතු නොවන බව අර කියමන තුළම තියෙනවා. අන්න එබඳු ස්වරූපයක් ආකාරයක් විදියක් බවක් හම්බෙන්නේ නැහැ කියලා. යේතේ ජිව්හා විඤ්ඤය රස අසායිත අසායිත පුබ්බා නච සායිස නච තේ හෝති සායයෙන් අත්තිතේ තත්ත චන්දෝ වාරාගෝ අපේ මං වරි නොහිතම. දිවින් දතේතු රස දිවින් අහල බලන්න මේ දිවට මෙන්න මේ රසයි කියලා අඹ රසයි. අපි තුමා දැන් දිව දන්නවද අඹ රස? නමුත් රසයක් ගැන කතා කරලා කියනවනේ ඔන්න රසය දිවෙන් දතේතු රස දිවෙන් දැනගන්නේ රස. හැබැයි අඹ රස කියලා එකක් ගන්නවා නෑ. එහෙනම් අඹ කියලා දෑවේ මම මගේ ඒ කියන්නේ අඹ කියන කාරණයත් එක තමයි මම ඉන්නේ. හැබැයි දිවෙන් දතේතු රස කියනකොට අඹ කතාවක් නොවනකොට අඹ කතාවත් එක තමයි මම හිතේ. හැබැයි දිවෙන් දතේතු රස කියන තැන විමසන තැන ඒ කරුණත් එක්ක මට මගේ කියලා පිළිගන්න පුළුවන්ද කියලා විමසීම තුළ බැලිය යුතු කාරණය. කලින් තිබුණෙත් නැත්නම් දැනුත් නැත්නම් මත්තේ තියනවා කියලා කාරණේකුත් නැත්නම් ඔන්න භාග්‍යතුන් වහන්සේ දා කරුණට. එහෙමනම් තත් එහි කැමැත්තක් රාගයක් ප්‍රේමයක් ඇද්ද කියලා නොහිතම් මන්ති සුදුසුම වීමේ ඔය විදිහට කියනවා. යේතේ මනෝ විඤ්ඤය ධම්මා අවිඤ්ඤාත අවිඤ්ඤාත පුබ්බානච්ච ජානාසි නච හොති නච තේ හොති විජානීයන්ති අත්තිතේ චන්දෝව රාගෝව පේමං වති ලෝහිතම් වති. ඔන්න මනස තමයි හරි මේ පුදුම සහගත තැන. මම පුංචි කාරණයක් කියන්න, දැන් මේ මම කියන්නේ හිතන පැත්තෙන් නෙවෙයි ලෝකෙ පැත්තෙන්. ලෝකෙ පැත්තේ කාරණයක් මම ආයි කියන්නේ හිතන පැත්තෙන් නෙවෙයි ලෝකෙ පැත්තෙන්. අර ဒုတိය අසුතවන්ත සූත්‍රය කියන තියෙනව නේද? මේ අසුතවත් පුතඥයාට කය නිත්‍යයි කියලා ගත්තත් සිතක් වේද විඥානයක් වේද මනසක් වේද ඒක නිත්‍යයි කියලා ගන්න එපා. මේ කියන්නේ කය එපා කියලා කියනවනේ. එහෙනම් කය භාග්‍යතුන් වහන්සේ එකෙන් කියන්නේ නෑ මේ කය නිත්‍යයි කියලා. කය නිත්‍යයි කියලා හිතුවත් හිතගෙන හිතන්න එපා කියලා කියනවනේ. නැහ හිත ලෝක ජීවිතයේදී අසුතවත් මට්ටමෙන් කොච්චර වේගවත් ඇද්ද නේද? නිකමට හිතන්න අපි හිතන්නේ අවුරුදු 60ක් 70ක් හෝ ඊට මිහාදී මැරෙවි කය මැරෙනවා කියලානේ. හිතන්නකෝ දැන් මෙහෙම දැන් අපි අද උදේ අවදි වුණා. ඒ අවදි වෙච්ච වෙලාවේ තිබිච්ච හිතද මූණ සෝදාදී තියෙන්නේ. ඒක නෑනේ අර අවදි වෙච්ච තිබිච්ච හිත මැරිලා නේ. මූණ සෝදාදී තිබිච්ච සිතද බලන්න මූණ පිහිදාදී තිබුණේ තුවායකින්. අර හිත මැරිලා නේ. ඊට පස්සේ උදේ ආහාර ගන්නකොට අර හිත මැරිලා නේ. දවස ඔබ හිතන්නේ වේලෙන් දැන් මේ දැන් සාකච්ඡාවට එන කලින් තිබිච්ච හිතද දැන් තියෙන්නේ? නෑනේ. වෙන හිතක් මැරිලා නේ. මම කියන්නේ ලෝක කතාවක් හිතන පැත්තෙන් ලෝකෙ පැත්තෙන් උනත් හිතලා බලන්නකො. දැන් ඔබ හිතන්න ඔබේ ජීවිතේ වැඩියෙන්ම දුක හිතෙච්ච දවසක් හිත බින්දිලා ගියපු දවසක් හරි. දැන් හිතන්න ඔබට හිතලා හරි දැන් අපි කවුරු හරි නේද මියදිච්ච දවසක් කියලා හිතුවොත් ඒක අපි පොඩ්ඩක් කාටත් පොදු නිසා හිතනවා. ඒ මියදිච්ච වෙලාවේ ඇතිවෙච්ච දැනීම ඒ ෆීලිං ඒ දැනෙච්ච සංවේදනය දැන් ඔබට හිතලවත් ගන්න පුළුවන් ද බලන්න. දැනි දැන් එහෙම බැලුවොතින් එහෙම නිකමට කල්පනා කරලා බැලුවොතින් අපි මේ කය මරණය කියලා හිතාගෙන ඉන්නේ ඒක නිකන් එක අවස්ථාවක් විතරයි. බලන් යනකොට මේ මගේ හිත මරිලා තියෙන ඊට වඩා මානසික වශයෙන් කියන්නේ ඒ තරම් වෙනස් වුණා. පුදුම වෙනස් නේ. දැන් මම කලින් වචනේ කියනකොට තිබිච්ච හිත නෙවෙයි දැන් තියෙන්නේ. මම කියන්නේ හිත කියලා ඒකාන්තයෙන් තියනවා කියන පැත්තට යනෝනේ. ලෝකෙ ජීවත් වෙද්දී එහෙම කතා කරන්න වෙනෝනේ අශෘතවත් භවෙදී. අනේ එහෙම එකක් තමයි ඕලාරිකව ගොරෝසු මට්ටමින් ගත්තම නේද? මේ නිකන් ගොරෝසුවට ගත්තාට පස්සේ තියෙන්නේ. දැන් අපි පොඩ්ඩක් දැන් ඒක පොඩ්ඩක් අමතක කරමු. දැන් මේ මානුකී පොත් සංහිඳාසේ හිතන පැත්තක් එක්කනේ ගිහින තියෙන්නේ. ඔන්න ඊට පස්සේ කියනවා මනසින් දත යුතු දේවල්. ඒතේ මනෝවිඤ්ඤාණ ධම්ම. අරමුණු ගැන කතා කරනවා. මනසින් දත යුතු අරමුණු අවිඤ්ඤාතා. ඒ බඳු දෙයක් දත යුත්තක් කියන වෙලා නැත්තම්. දැනගන්නෙත් නැත්තම්. දැනගන්න ඕන කියන හැඟීමකුත් නැත්තම්. ඒ බඳු දෙයක් කෙරෙහි ඡන්දයක් රාගයක් ප්‍රේමයක් හටගන්නවද? හටගන්නේ නැහැ. අනුවානේ ඒකින් කියන්නේ පිළිදන්න බැරි ගමනේ එහෙම හිතාගෙන යද්දී මොන කාල වශයෙන් තුන් කාලයක පිළිදන්න බැරි බව මේ සූත්‍රයෙන් මේ විදිහට අවධාරණය කරලා තියෙනවා. ඒ වගේම ඇස කන රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන ඒවනේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. එහෙන් රූපයක් දකින එක, කනින් ශබ්දයක් අහන එක, නාසයෙන් ගන්ධයක් විඳින එක, දිවට රස විඳින එක, කයට පහසක් විඳින එක, මනසින් අරමුණු හිතන එක තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. එහෙනම් ඒව පරිහරණය වීම. එහෙම එකක් අතීතයේ තිබුණෙත් නැත්නම් දැනුත් නැත්නම් මතෙහෙත් නැත්නම් ඒව කෙරෙහි ඡන්දයක්, රාගයක්, ප්‍රේමයක් ඇති කරගන්න එක සුදුසුද කියලා අහන්නේ. එහෙනම් ඡන්දයක් රාගයක් කියලා කියන්නේ එතනින් පැහැදිලි වෙන යම් කිසි දෙයක් බවක ඉස්මතු වෙනවා නම් අන්න දෙයක් ඉස්මතු වෙච්ච තැන තමයි මොකද්ද ඡන්දයක් රාගයක් මතුවෙන්නේ. එතනම කතා වෙනවා ඡන්දයක් බව. ඒ කියන්නේ ආයි මේ අමුතුවෙන් දෙයක් මතු වෙලා ඒකට අමුතුවෙන් ඡන්දයක් කරන්න ඕන ඇති කරන්න ඕනේ නැහැ. යමක් ඉස්මතු වෙනවා කියලා කියන්නේම ඡන්දයක්. තණ්හාවක් බව, රාගයක් බව. එතකොට මෙතනින් ගම්මි කරලා පෙන්නවා ඒ විදිහට ඇස, කන, නාසය, දිව, කය, මනස කියන කාරණාවේ සිදුවීමක් එක්ක. අන්න දැන් මෙතන පෙන්නනවා මොකද ඇස, කන, නාසය, දිව, කය, මනස කියන කාරණාවේ සිදුවීමක් එක දේවල් එක නෙවෙයි සිදුවීමක් එක්ක ගෝචර වීමක් සිදුවෙලත් නැත්නම්. ඒවත් සිදුවීමක් පැත්තෙන් පෙන්නන්නේ දෙයක් හැටියනේ සිදුවීමක් එක ගෝචර වීමක් සිදුවෙලත් නැත්නම්. දැන් සිදුවන්නේත් නැත්තම් සිදුවෙනවා කියන වචනේ හොඳට මතක තියාගන්න. සිදුවෙලත් නැත්තම් දැන් සිදුවෙන්නේත් නැත්තම් තියෙනවා කියන එක නෙමෙයි සිදුවෙනවා. අනාගතේ සිදුවීමකුත් නැත්නම් අන්න එබඳු දෙයක් කරේ ඡන්දයක් රාගයක් හට ගන්න සිදුවීම. ඒ කියන්නේ එබඳු දෙයක පැවැත්මක් ඇති වෙනවා. ඇති වෙන්නේ නැහැ. මේ කතා කරේ ditta sutumuta විඤ්ඤාතයන් පිළිබඳව. මේ කතා කරේ හකුලවල ගත්තොත් මොනවද? ditta sutumuta විඤ්ඤාතයන් පිළිබඳව. ඔන්න ඔතනට එන්න ගත්තොත් අපි දිවසත් ගියේ පාර කතා කළා. එතන ඉඳලා තමයි අපි පොඩ්ඩක් දැන් ඉස්සරහට බලන්න තියෙන්නේ. එත්තචතේ මාළුන්ගේ පුත්ත ditta sutumuta විඤ්ඤාතබ්බේස මාළුන්ගේ පුත්ත මෙන්න මේ ආකාරයට දුට්ටු ඇසුණු දැනුණු දැනගත් දේවල් දිත්තේ දිට්ටි මතම් භවිෂ්‍යති. දැකීමේ දැකීම මාත්‍රයක්ම වන්න අන දිත්තේ. දිත්තේ කියන වචනේ තේරුම දුටු වෙහි කියන එක. දුටු වෙහි, දුටු වෙහි දිත්ත මතම් දැකීම මාත්‍රයක් භවිෂ්‍යති. අතීත කාලෙන් නෙවෙයි වර්තමාන කාලෙන් නෙවෙයි අනාගත කාලෙන්. වන්නේහි වන්නේ දිත්තේ දුටු වෙහි දැකීම මාත්‍රයක් භවිෂ්‍යති. වන්නේ දැන් මේක මේ මානුකේ පුත් සාවිනහසට කියලා දෙනවනේ හික්මවනවා. එතකොට දැකීමේ දැකීම මාත්‍රයක්ම භවිෂ්‍යති වන්නේ වන්න. සුතේ සුතමත්තම් භවිෂ්‍යති. ඇසු වෙහි සුත මත්තන් ඇසූ මාත්‍රයක් භවිෂ්‍යති වන්නේ. මුතේ මුත්තම් මුතමත්තම් භවිෂ්‍යති. දැනුනෙහි දැනුණු මාත්‍රයක් භවිෂ්‍යති වන්නේ විඤ්ඤාතේ. දැනගත්තෙහි විඤ්ඤාත මත්තම් භවිෂ්‍යති. දැනගන්නා දැනගත් මාත්‍රයක් භවිෂ්‍යති වන්නේය. එතකොට දැකීම දැකීම මාත්‍රයක්ම වුණා නම් එතනදී කනින් දැකම මාත්‍රය කියන්නේ මාත්‍රයක් කියන එකක් තියෙන එක නෙවෙයි. මාත්‍රයක් හරි කියලා දෙයක් තියෙනවා කියන එක නෙවෙයි කියන වචන නෑ. නැත්තම් කියන විදිහක් නෑ. කියන්නේ දැකීම දැකීම මාත්‍රයක්ම වුණා නම් එතනදී කනින් දැකපු බවක්, දැන් දකින බවක්, අනාගතේ දකින්නක් බවක් කියන ස්වභාවයක් ඉස්මතු වෙන්නේ නැහැ. ඇසීම ඇසීම මාත්‍රයෙන් හික්මෙනවා නම් දැනීම දැනීම මාත්‍රයෙන් හික්ම වෙනවා නම් දැන ගැනීම දැන ගැනීම මාත්‍රයෙන් හික්ම වෙනවා නම් ඒක එපමණක් පමණක් වෙනවා නම් ඒ බවක් අනේ බව කියන වචනේ අතර ඒ බවක් එන්නේ නැහැ. ඒ බවක් එන්නේ නැහැ කියන කියන්නේ ඡන්දයක් රාගයක් ද්වේෂයකට ඉඩක් නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අන්න ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ පැහැදිලි කරන යතෝ කෝතේ මානුකේ පුත්ත යම් මේකෙන් නුඹ මානුකේ පුත්තය දිත්ත සුත මුත විඤ්ඤාතබ්බේසු ධම්මේසු දක්ෂින ලද අසන ලද දැනෙන ලද දැනගන්නා ලද ස්වභාවයන් කෙරෙහි යම් කරක මානුකේ පුත නුඹ දිත්ත සුත මුත විඤ්ඤාත කියන මෙන්න මේ ධර්මයන් නැත්නම් ස්වභාවයන් කෙරෙහි දිත්තේ දිත්ත මත්තම් භවිස්සති උනාන සුතේ සුත මත්ත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියන මේ විදිහට හික්මුණා නම් ඒ කියන්නේ ඒ විදිහට හික්මෙනවා නම් හික්මෙන්න නම්
අනිවාර්යයෙන් මේ කාරණාව පිළිබඳව සිහියක් වීරයක් සිහියක් වීරයක පිහිටීමක් නුවණක් එන්නට වෙනවා. අන්න ඒ කරුණට දැන් සිහිය නුවණ වීරිය භාවිතා කර ගැන නුවණින් දකිනවා කියන එක. ඒක කියලා යමක් නොලැබෙන්න තතෝත්වං මාළුකි පුත නැති අන්න එයින් ඔබ නැහැ කියලා කියනවා. يعني පිහිටීමක් නැත්තම් ඒ කියන්නේ සුත් දැන් පේනවා දුටු වෙහි දැකීම දුටු මාත්‍රයක් වන්නේ නම් එයින් හික්මුණා නම් තේන. ඒ කරුණින් ඔබ නැහැ කියලා කියනවා. න තේන. තතෝතං මානුකූත තතෝ. එයින් තන් ඔබ න තේන. අන්න එයින් ඔබ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ ඒ කරුණින් මම කියන කාරණාවක පැන නැගීමක් එන්නේ නැහැ. තතෝ තං මානු කිපුත න තත්ත ඔබ එයින් නැත්නම් ඔබ එහිත් නැහැ. ඒ මත පිහිටන්නේ නැහැ. ඔබ එහිත් නැත්නම් ඔබ මෙහිත් එහිත් අතර නැහැ. මෙහි එහි අතර කියලා කතාවක් නේ. ඒ කියන්නේ කතාව ඉවරයි. ඒ කතාව ඉවරයි. දුක කෙලවර වෙනවා. ප්‍රායෝගික ජීවිතයේ තුල ඔය විදිහට යථාර්ථය හැම කරුණක් ඔස්සේම දකින්න පුළුවන් කමක් ලැබුණොත් හැම කාරණයක් එක්ක දිට්ඨ සුත මුත කියන කාරණා තුළින් ඒ කාරණාව නිසා කතා කරනවා. එයින් පැන නැගීමක් වෙච්ච තැන පැන නැගීච්ච දෙයක් අත්විඳින දෙයක් අත්විඳින්නේ කතාවක් කියනවා. එයින් පැන නැගීමක් එන්නේ නැහැ. එයින් පැන නැගීමක් එන්නේ නැති වුණ තැනදී ඒ කරුණ තුලම පැන නැගීමක් වෙන්නේ නැත්නම් ඒ කරුණ තුල ඉඳීමක් වෙන්නේ නැහැ. මෙහි එහි කියන කතාවක් නේ. දුකෙන් නිදහස්. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ කෙටියෙන් ධර්මයන් දේශනා කරනවා. එතකොට බාහියටත් ඒ වගේ එකක් තමයි පැහැදිලි කරේ. අන්න ඊට පස්සේ කියනවා මේක පැහැදිලි කරාට පස්සේ ඉමාස පාහං වන්තේ භගවතා සංකිට්ඨේන බාසිතස්ස ඒවං විත්තායන අත්තං ආජානං ස්වාමීනි මම මේ කෙටියෙන් කියපු ධර්මයේ අර්ථය විස්තර වශයෙන් දන්නවා. ඒ කියන්නේ මේක පැහැදිලි කරනවා. මාණික පුත්තු භික්ෂුව දිත්තේ දිට්ඨ මත්තම් භවිෂ්‍යති වෙනකොට සුතේ සුත මත්තම් උතේ මුත මත්තම් විඤ්ඤාතේ විඤ්ඤාණ මත්තම් කියන හික්මීමක් හම්බ වෙනකොටම හික්මීමක් වෙනකොටම ඒ කාරණාවක් හම්බ වුණාම දකින්නක් දකින්නෙක් කියන මේ ද්වේතාවය පැනුණකට පස්සේ ඒක සතුටින් පිළිගැනීම කියන කාරණාව ඊට පස්සේ තමයි අර ස්වාමීන් වහන්සේ විස්තර කරලා දෙන්නේ. අපි ඒක පොඩ්ඩක් අමතක කරමු. පොඩ්ඩක් පස්සට තියෙන මෙතෙක් කතා කරපු කාරණාත් එක්ක මේ මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒ ඔස්සේ අපි කතා බහ ගොඩනගමු. ඒකෙන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස දැන් මේක දැන් මේ ඇසින් කනින් එහෙම වෙන වෙනම සඳහන් වෙනවනේ. දැන් ඇත්තටම දැන් අපි මේ ධර්මයේ කාලයක් ඉගෙනගෙන ඒ විදිහට දකිනවා නම් දැන් අපි කියමුකෝ ඇසින් කිව්වට අර අපි අර ඇසට මේ නිකන් සතහනක් විතරනේ පේන්නේ. අනිත් ඒව අපේ සංකල්පනා වශයෙන්නේ අපිට ප්‍රකට වෙන්නේ. එතකොට අපිට අර මේ අර මුල එක අපිට ප්‍රකට වෙන්නේ නැහැ. ඒක අපි දකින්නෙත් නැහැ. ඒ කියන්නේ අර හැට ගෝචර වෙන්නේ අර වර්ණයක් පැඩයක් ස්වරූපයක් හන්ද. එතකොට ඒක අපිට ගන්න පුළුවන්ද? මේ දැන් පේන්නේ නැහැ, ඉස්සෙල්ලා පේන්නේ නැහැ, ඉදිරියට පෙනේ කියලා හිතන්නත් බෑ කියලා අන්න එහෙම අපිට හිතන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ?
එතෙන්දී නාල් මහත්මයා දැන් ඔය දැන් අපි මෙහෙම ගනිමුකෝ. දැන් මාතේගේ ඉස්සරහා මොන හරි තියෙනවද මේ වෙනකොට?
තියෙනවා මේ ෆෝන් එක තියෙනවනේ ස්වාමීන් වහන්සේ.
ඔව් ෆෝන් එක තියෙනවනේ.
එහෙනම්
හරි. මම පොඩ්ඩක් මේ ඒස මේ ලාල් මාතේට කතා කරගෙන යන්නම්. සජීවීව සම්බන්ධ වෙමු. එතකොට අනිත් අය එකත් උපකාරශීලීනේ. ලාල් මාතේට කතා කරලා ඊට පස්සේ වෙන කාට හරි ගැටලුවක් තිබුණොත් ඒත් එක්ක යන්න පුළුවන් නැත්නම් එතකොට අද ලාල් මාතේට කතාව හමාර වුණාට පස්සේ ඊළඟට ගියාට පස්සේ ලේසි නැත්නම් අර අතුරු ප්‍රශ්න આવුතින් අර ගලාගෙන යන රටාව වෙනස් වෙන ඉඩකඩ තියෙන නිසා.
එහෙමයි
ස්වාමී. ඉස්සරහ ෆෝන් එකක් තියෙනවනේ.
එහෙමයි ස්වාමී.
හරි. දැන් ඇත්තටම මේ අපිට මූලික වශයෙන්ම හැංගෙන ලාල් මහත්තයා ෆෝන් එකක් තියෙනවා. තියෙන ෆෝන් එක පේනවා වගේ එකක් නේද දැනට අපි ලෝකේ හිතාගෙන ඉන්නේ.
ඔව් අපිට ප්‍රකට වෙන්නේ එහෙමයි.
ඔව් අපි හිතන්නේ නේද දැන් ලෝකේ ජීවත් වෙනකොට සාමාන්‍යයෙන් අපි ධර්මයක්වත් මොනවත් හිතන්නේ නැත්නම් මගේ ඉස්සරහ ෆෝන් එකක් තියෙනවා. මගේ ඉස්සරහ කෝපයක් තියෙනවා. මගේ ඉස්සරහ පුත්‍රාකයක් තියෙනවා. එහෙම නේද අපි හිතන්නේ ඉන්නේ. ඒ කියන්නේ දැනට වෙන ලෝකෙකින් කියන ධර්මයේ ගාව ගන්න නැතුව. අපි තුම ධර්මයේ අහපුම නැති කාණේ කියන අපි
සාමාන්‍ය
එතකොට හිතේ මේ තියෙන කෝපය, මේ තියෙන ෆෝන් එක, මේ තියෙන ටෝච් එක, මේ තියෙන කොස්ස, මේ තියෙන ඇඳ, මේ තියෙන මේස එහෙම එකක් තියෙනවා. මේ ඒක මට පේනවා වගේ එහෙම එකක් නෙමෙයිද?
එහෙමයි.
ෆෝන් එක කියලා ගන්න. දැන් මට කියන්න ෆෝන් එක කියන කාරණය. ඕ දැන් දැන් පොඩගම පේනවා ඇහෙනවා දැනෙනවා ගැන දැනගන්න ගෝචර වීමක්. දැන් මම ගෝචර වීම ටිකක් කියන්නේ. පේනවා කියන්නේ ගෝචර වීමක්, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා කියන්නේ ගෝචර. එහෙම නැත්නම් ඒකත් එක ප්‍රකටත්වයක් නේ. විඳීමක් හැටියට ප්‍රකට වෙනවා. හඳුන ගැනීමක් හැටියට ප්‍රකට වෙනවා, දැන ගැනීමක් වගේ හැටියට ප්‍රකට වෙනවා. දැන් පුළුවන් ද ලාල් මහත්තයාට මේ ඇත්තරම කියන්නේ ඔය ෆෝන් එකක් උනේ කොහොමද කියලා?
ස්වාමීන් වහන්සේ දැන් මට මේක යම් සංඥාවක් තියෙනවා. ඒ සංඥාවට මං විවාහරයක් දීලා තියෙනවා ෆෝන් එක කියලා. ඇත්තට මේ සංඥාවක් විතරයි තියෙන්නේ. සංඥාවට මං විවාහාරයක් දෙනවා ෆෝන් එක.
ඔව් අඳුර ගන්නවා කියන මේ කියන්නේ නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
අඳුර ගන්නවා කියන එකනේ සංඥාවකින් සාමාන්‍ය සිංහල අඳුර ගන්න. අඳුන ගැනීමත් එක්ක කියන්නේ අඳුර ගැනීමක් කියලා කියන්නේ යම් කිසි මේ ප්‍රකට වීමක් නේ.
එහෙමයි.
ප්‍රකට වීමක් නේ. ෆෝන් එක කියන්නේ මොකක් හැඩයක් හැටියට එහෙම නැත්නම් නිමිත්තක් හැටියට එන හඳුනගන්න එක හඳු ඒක නිමිත්තක් කියන්නේ හඳුන ගන්නවා කියලා කියන්නේ යම් කිසි ප්‍රකටත්වයක් නේද?
එහෙමයි.
අන්නේ ප්‍රකට යම් කිසි ප්‍රකටත්වයක් කියන කාරණයක් නේ. හරි. දැන් ඔන්න ඔය ප්‍රකටත්වයේ තුල ෆෝන් එකක් කතා කරන්න පුළුවන්.
ප්‍රකටත්වයේ තුල බැහැ ස්වාමීනි.
ප්‍රකට වෙනවා කියන කාරණේ ෆෝන් තියනවාද?
ප්‍රකට වෙනවා කියන එකේ ෆෝන් නේ.
නෑ නෑ අඳුන ගන්න. දැන් අඳුන ගන්නවා කියන කියන එකයි කියන්නේ අඳුන ගන්න දෙන්නේ ෆෝන් එකනේ.
අඳුන. එහෙමයි.
ඒක ඔව් අඳුන ගන්න දේ තමයි ෆෝන් එක. එතකොට ඒක ෆෝන් එක කියන එක කවුද දෑවේ?
ඒක මම දැම්.
හරි හරි ෆෝන් එක කියන එක මම නේ දැම්. හරි නම් ප්‍රායෝගිකව මේ වෙලාවේ සිදුවීම සිද්ධ වෙලා තියෙන ගෝචරත්වය වෙන නැත්නම් අත්දැකීම වෙලා තියෙන මොකද්ද? අඳුන ගන්න අඳුන ගැනීම ප්‍රකට වීම නේ. යම් ප්‍රකටත්වයක්.
එහෙමයි.
ඒ ප්‍රකටත්වයට විතරක් අවධානය දීවොත් ඇත්තම උනේ දැන් කියන්නේ අපිට මේ ඒ ප්‍රකටත්වයට විතරක් අවධානය දීවොත්
එහෙමයි.
ඒක තුන ෆෝන් කතාවක් තියෙනවාද?
නෑ ෆෝන් කතාවක් නෑ.
හරි ඒ ෆෝන් කතාව මම නේද?
හරි.
එතකොට ෆෝන් එකත් එක තමයි ෆෝන් එක කියන දේ ඒ දේත් එක තමයි මම තමයි ෆෝන් එක දැක්. එතකොට ෆෝන් එක කියන සාපේක්ෂත්වය මනින දාගත නිමිත්ත හඳුන ගැනීම පැත් නිමිත්ත දැවීමමනේ. හැබැයි හඳුන ගන්නවා කියන කාරණය අර නිමිත්තේ මැනීමකට යන්න බෑනේ දැන්. ඒක මම දාපු එකනේ. නිමිත්තේ මැනීමකට යන්න බැරි වෙනකොට දැන් හඳුන ගන්නවා කියලා එකක් නැත්නම් ප්‍රකට වෙනවා කියලා එකක්.
අපෝ
හොඳට බල මෙහෙම හිතන්නකො. දැන් අපි තුන් මේක ලක්කම ලෙසින් පේනවා කියන එක මම කියන්නම්කො. පේනවා කියන
පෙනීමක්
තියෙනවා. ෆෝන් එක කියන කාරණය මම දාපු එක පොඩ්ඩක් නිමිත්ත පැත්තකින් තියුවොත් පේනවා නැත්නම් ඇසින් දත යුතු රූපයක් කියන එකනේ. එතකොට කතා කරන්න පුළුවන්ද ගන්න මේ ඇසින් දැනගන්න රූපයක් කියලා කතා කරන්න පුළුවන්ද ගන්න අර සාපේක්ෂත්වය අයින් කරන මං කියන්නේ දැන් ෆෝන් එක කියන එක දෑවි මමනේ. ෆෝන් එක කියන එක දැයි මම නම් දැන් ඒක එතකොට ප්‍රායෝගිකත්වයේ දැකීමනේ. එතකොට දැකීම ෆෝන් එක දකිනවා කියන ප්‍රකටත්වය එතකොට අර නිමිත්ත සම්බන්ධ නොකරගන්න තැනදී දකින්න දෙයක් තියෙනවා කියලා කතා දැකීම කියලා කතා කරන්න පුළුවන්.
දැකීමක් තියෙනවා ශ්‍රී.
ඒක විස්තර කරන්න කොහොමද?
සංඥාවක් තියෙනවා.
හරි, සංඥාවක් කියලා කියන්නේ මොකද්ද කියන්නේ? සංඥාවක් තියෙනවා නම් ඒ සංඥා අඳුර ගන්නවනේ. හරි, අඳුර ගන්නවා කියන එක විග්‍රහ කරන්නකෝ. අර මගේ නිමිත්ත නැතිව
සංඥාවක් තියෙනවා, මගේ නිමිති නැතුව හඳුර ගන්න බෑ.
මගේ නිමිති ටික නැතිව හඳුන ගැනීම.
එතකොට කතා කරන්න බෑ ස්වාමීන් වහන්සේ. එතකොට
කියන්නේ හඳුනා ගැනීම නැහැ කියන එකද?
හඳුනා ගැනීමක් ගැන කතාවක් එන්නේ නැහැ. අර නිමිති ටියුන් නැත්තම්
කියන්නේ හඳුනාගත්ත බවකට හඳුනා ගැනීමක් තියෙනවා කියලා. හඳුනා ගැනීම තියෙනවා කියන්නේ හෝ හඳුනා ගැනීම නැහැ කියන්නේ හෝ කතාවකට ඉඩක් තියෙනවා.
කතාවකට ඉඩක් නේ ස්වාමීන් වහන්සේ.
ආනේ විදිහට පේනවා වෙන්න පුළුවන්, දැනෙනවා ඇහෙනවා වෙන්න පුළුවන් නේද? දැන් බලන්න, දැන් අර දැන් මේක අදිත්තා නැත්නම් අදිත්තා අදිත්ත පොබ්බා කියන්නේ නොදු දැක්කින නොදුතුණන් නොදුතු විරෝණන්. එතකොට දකින්නවා කියන දැනුත් නැත්නම් අනාගතෙත් නැත්නම් එහෙම කතාවකට ඉඩක්ම නැති කරලා නේද මෙතෙන් දයන හිතීමක් එක මෙහෙයවීමක් එක හිතීමක් නේ කරන්නේ. එහෙනම් එතකොට දැන් ලාල් මහත්තයා අහපු ප්‍රශ්නෙත් එක්ක ඔබතුමා අහපු ප්‍රශ්නේ මොකද්ද?
දැකීමක් තියෙනවා. ඒුණට අර දැකීම මොකද්ද කියලා කියන්න බෑ. ඒක කියන්නේ ඒක නෑ කියන්නත් බෑ, තියෙනවා කියන්නත් බෑ. දැකීමක් තියෙනවා, ඒකට කිට්ටු වෙන්නත් බෑ, ඒක විස්තර කරන්නත් අමාරුයි. මගේ මේ අදහස් ගන්න නැතුව
මගේ අදහස් ටික ඒ කියන්නේ නිමිතිනේ හැබැයි නිමිති නිමිති ටික පාදක නොවනකොට සාපේක්ෂක මනින්න ගන්න සාපේක්ෂකත්වේ නැති නැතුව කතා කරනකොට බලන්නකෝ මේ ඇහෙනවා දැන් මගේ කතා ස්වාමිනාසික කතාඳ ඇහෙනවා නිමිති ටික නැතිව ඇහෙනවා කියන ප්‍රකටත්වය ඇහෙන බවක් හැටියට කතා කරන්න පුළුවන්ද කියන එකට බලන්නකෝ.
බැ
එහෙම බෑ කියලා කියන්නේ කියන්නේ එහෙම කතා කරන්න බෑ කියලා කියන්නේ කලින් තිබිර දැන් නැති නිසා එහෙම ඇහින්නේ නැහැ කියන එකද දැන් ඇහින්නේ නැහැ කියන එකද ඇහෙන කියලා කතාවකුත් නැහැ වගේ එකක්ද කොහොමද ඒක කියන්නේ
ඇසීමක් ගැන ඇසීමක් නැහැ කියන්නත්
බැරි තියනවා කියනවත් බැරි එකක් තියනවාද
එහෙමයි
හොඳට කල්පනා කරලා බලුවොත් නැහැ කියන්නත් බැරි තියනවා කියන්නත් බැරි ඇසීමක් ඒකට නැහැ කියන්නත් බැරි තියනවා කියන්නත් බැරි ඇසීමක් නේද ඒක එතකොට මේක අර ඇසීමක් කියන එකක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති වගේ තැනකට යන්න පුළුවන් නේ එහෙම යන්නේ නැතුව බලන්න හොඳට අවධානය දෙන්න මේ භාග්‍යතුන් වහන්සේ කියන විදේශනා කරන විදිහට මාළුගේ පුත් සයින්හන්සේ මෙහෙවගෙන එන විදිහට මේ එයින් නැහැ එතන නැහැ මෙතන එතන අතර නැහැ කියන කියනකොට තියෙන්නෙත් නැති නැත්තෙත් නැති පෙනීමක් නැත්නම් රූපයක් රූප ඇසින් දතේතු රූප කියලා කියනකොට තියෙන්නෙත් නැති නැත්තෙත් නැති ශබ්දයක් කියන කතා කරන්න පුළුවන් ද රූපයක් ඇසීමක් එහෙම හෝ කතා කරන්න පුළුවන් ද කියලා බලන්න
අමිනාස දැන් මෙහෙම දැන් අර මේ දැන් අර මට මගේ අදහස් දැන් අපි කියමුකෝ මේ ඇසීම තියෙනවා මේ ඒක විස්තර කරන්න ගියොත්
ඇසීම දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඇසීමක් කලින් තිබුණෙත් නැත්නම් දැනුත් නැත්නම් අනාගතය ඇහෙනවා කියලත් කතාවක් නැත්නම් එහෙම දානව නේද මේ වගන්තියක් භාග්‍යතුන් වහන්සේ
එහෙමයි
හැබැයි ඒක වෙන්නේ මෙහෙමයි දැන් නැහැ කියලා කිව්වොත් ඒක වැරදි මේ කියන්නේ විමසන්නේ නැති වෙලාවකදී
එහෙමයි එහෙමයි ඒක සිද්ධියක් ගැන කියන්නේ නේද ස්වාමීන්
වහන්සේ විමසීම නැති තැන විමසීම නැති තැන කොහොමද තියෙනවා දැන් කොහොමද මට ස්වාමීන් වහන්සේගේ කටහඬ ඇහෙනවා මට ෆෝන් එක පේනවා මට ෆෝන් එක අතට අහුවෙනවා
එහෙමයි
හැබැයි ඒ කියන්නේ එක අරුණ මට වෙන්නේ ප්‍රකට වීමක් හැටියට නම් විඳීමක් දැනගැනීමක් හඳුනගැනීමක් එකේ යම්කිසි ප්‍රකටත්වයක් නම් අන්නේ ප්‍රකටත්වයේ තුන ෆෝන් ඒ ප්‍රකටත්වයේ තුන ස්වාමින්වහන්සේනමක් ඒ තියෙනවද ප්‍රකට අර සාපේක්ෂ මැනීමෙන් තොරව
මැනීමෙන් තොරව කතා යමක් කතා කරන්න බෑ ස්වාමීන් වහන්සේ.
යමක් කතා ඒ කියන්නේ හැබැයි ওই හිතන ගතියක් එක්ක විතරයි එහෙම නැතුව අර මේ ඒ අදහසට එන්න ඕන ලාල් මහත්මයා නැත්නම් අපි අර මේ දැනුම කි කියන්නේ යන හොඳ නැහැ කියපු ගමන් ඒකට අර හිතීම සිද්ධ වෙලා නැහැනේ මේ හොඳට හිතලා බැලුවොතින් එන අපිට ජීවිතේ ප්‍රායෝගික දැන් මම මේ දැන් ලාල් මහත්මයාත් එක්ක මේ කියාගෙන යන කාරණාව කියන කෙනාගේ හැටියට තමයි මේක යන්නේ මේක දැනුමතේ මෙහෙම දෙයක් නැහැ කියලා නෑ කියපු එක තිබිලා තියෙනවනේ දැන් මම මෙහෙම කියන්නම්කෝ දැන් ඔන්න කෙනෙක් ඉන්නව මෙන්න මෙහෙම කතා කරනවා ඒ කෙනා මම මගේ ජීවිතේ දැන් එයා බොරු කියන්නේ
එහෙමයි
එයා කියනවා එයා බොරු කියන කෙනෙක් මං මගේ ජීවිත කාලේ පුරාම කියන්නේ බොරු කියලා කියනවා
එහෙමයි
නේද මොකද්ද කියන්නේ බොරු කියන කෙනෙක් ඉන්නවා මම මගේ ජීවිත මුළු ජීවිත කාලෙ පුරාම කියන්නේ බොරු කියලා එයා කියනවා. හැබැයි ඒ කතාව ඇත්තක් නේද?
ඔව් ඒ ජීවිත කාලෙම කියන්නේ බොරු කියනකොට
එයා කියපු කතාව ඇත්තක් නේද එතකොට?
කියපු කතාව ඇත්තක් කියලා. ඔව් එහෙමයි. ඒක කියන ඒක ඇත්තක්. අනිත් ඒ ඔක්කොම බොරු.
හරි දැන් එතකොට මම මුළු ජීවිත කාලේ පුරාම කියන්නේ බොරුයි කියන කතාව හරිද දැන්?
ආ ඒක වැරදිනේ.
වැරදිනේ ඇයි? දැන් මේ ඒ මම මුළු ජීවිත කාලේ පුරාම කියන්නේ බොරුයි කියලා කියපුවක ඇත්තක්.
එහෙමයි. එතකොට ඒක ඇත්තක් වෙනවනේ.
එහෙනම් කවදාවත් මොකක් හරි දෙයක් ගැන කතා කරනවා නම් බොරු කියලා කියනවනම් ඒක ඇත්තකට සාපේක්ෂවයි කතා කරන්නේ. මම මුළු ජීවිත කාලෙ පුරාම කියတဲ့ බොරු කියලා කිව්වොත් මේ කියන එක ඇත්ත. නේද? ඒ වගේ දැන් මේ මොකක් හරි නැහැ කියලා කියනවනම් තියනවා කියන එකට සාපේක්ෂව තමයි කියන්නේ.
එහෙමයි.
අන්න එහෙනම් දැන් මෙතනදී දැන් භාග්‍යතුන් වහන්සේ දැන් ඇසින් දත යුතු රූප කනින් දත යුතු ශබ්ද කියලා කිව්වට පස්සේ මේ අන්න අර සාපේක්ෂ මනින්නක කතාවක ඉස්මතුවක් වෙන්නේ නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක එහෙම කියන එකේ අදහස මේ එහෙම දැන් ඇහෙන්නෙත් නැත්තම් කලින් ඇහිලා තියෙන්නෙත් නැත්තම් ඉස්සරහට ඇහි කියලා හිතෙන්නෙත් නැත්තම් ඒ වගේ සිද්ධියකදී රාගයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ දැන් ඇසීමක් තියෙනවා නම් ඉස්සර ඇසීමකුත් තියෙනවා කියලා තියෙනවා නම් ඉස්සරහට ඇහෙනවා නම් ඒකට රාගයක් ද්වේෂයක් ඇති වෙනවා කියන එකද ව්‍යංගාර්ථයෙන් ඒකෙන් අදහස් කරන්නේ.
ඔව් ඇසීම පෙනීමක් ඇසීමක් දැනීමක් දැනගැනීමක් කියලා අපිට දෙයක් වෙච්ච තැනදී අනිවාර්යයෙන් ප්‍රේම ඡන්දයක් රාගයක් ප්‍රේමයක් කියන්නේ තියෙනවමයි
තියෙනවා ඒ පණිවිඩයේද ස්වාමීන් වහන්සේ ඒක දෙන්නේ බුදුහාමුදුරුවෝ ඒ පණිවිඩයේද ඒක කියන්නේ
මේ ඒක අර්ථකථන ලෝකයේ අවිද්‍යාවෙන් තියෙන හැටි ඒ පණිවිඩය දෙන ගමන්ම ඒකේ වැරද්දයි ඉස්මතු කරන්නේ
එහෙමයි
ඒකේ වැරද්ද ඉස්මතු කරන උත්තර දැන් වැරද්ද පෙන්වලා දෙන්නේ වැරද්ද හැටියට දකින තැනම මේ එයා ඉන්නවද ඒක
වැරද්ද හැටියට දැක්කොත් එයා ඒ සිටීම එයා මම කියන එක නැතුව යනවා
ඒක නේ ඒ දැන් අපිට ඕලාරික විදිහට ගත්තොත් දැන් අපි හිතමු ඔන්න දැන් අපි ඉන්නේ මේ ඔන්න ගියක් ඇතුලේ ඉන්නේ. ගේ ගිනි ගන්නවා. එයා ගිනි ගන්න බව දන්නව නම් ඒකේ ඉඳීවිද?
එයා ඉන්නේ නැහැනේ. එළියට පැන
ගන්නවා. එළියට පැන ගන්නවා. එහෙනම් දැන් ඒ වගේම භාග්‍යතුන් වහන්සේ ඇස ඇවිල්ලා ගත්තේනේ. රූපය ඇවිල්ලා ගත්තේ. ඇසින් දතේතු මේ චක්කු විඥානේ ඇසේ දැන ගැනීම ගිනි ගන්නවා. ඒ සංචක්කු සම්පස්සිකෙන ඇස යෙදීම ගිනි ගන්නවා ඇස යෙදීම නිසා හට ගන්න විඳීම වේදනාව ගිනි ගන්නවා කියලා දේශනා කරනවා. ඒ කියන්නේ ඒකෙන් කියන්නේ ඒ ඉන්න සුදුසු නැහැ අපි හිටියට.
එහෙමයි.
හැබැයි දැන් පිච්චෙන බව පිච්චෙනවා කියලා දන්නවනම් ඒක නා එකත් එක ඉන්නේ නැහැ. හැබැයි ඒකත් එක්ක ඉන්නවා නම් ඉන්නේ නොදන්න තව නිසා. කියන්නේ පේන බව, බව කියන වචන දේව ඇහින බව, දැනෙන බව, දැනගන්න බවක් වෙච්ච තැන අන්න ඒ බවක් වුණ තැනම ප්‍රේමේ රාගය ඡන්දයේ ඒ කතා වෙනවා. ඉතින් හැබැයි භාග්‍යතුන් වහන්සේ මානුෂික පුත් සාමිනහසයෙන් ප්‍රශ්න කරන්නේ ඇසින් දතේතු රූප නොදුකුණ දැනුත් දකින්න නැත්නම් මත්ෙහි දකින්න කියලා කාර්යනිකුත් නැත්නම් මේ ඡන්දයක් ප්‍රේමයක් වාගයක් ඇති කරගන්න සුදුසුද කියලා කියනවා. අහනවා. මොකද හිතන්නේ? අන්න හිතන බවක් ඉස්මදුනවා. නොහිතම් වන්ති සුදුසු නොවේ මේ ස්වාමීනි කියලා දින් අර එහෙම උත්තරයක් එන්නේ මේ නාල් මහත්මයා හිතන ගතියක නැතුව එක සැරේට දාගත්තු උත්තරයක් නෙමෙයි හොඳට හිතලා බැලුවොතින් දැන් ඇසින් දතේතු රූප කියන තැනට අවධානය යොමු කරපු තැන එහෙම බවක් ඉස්මතුවා වෙනවද කියලා බලන්න. එහෙම බවක් වෙනවනම් වෙන්නේම අපේ මොනවා හරි ගැට ගැහිල්ලක් එක්කම තමයි. ඒ කතාව ලස්සනට සංස්කෘතියන්නේ නොපිහිටිය හැකි නොපිහිටිය යුක්තක පිහිටනවා. දැන් මම හිතුව මේ නිදර්ශනයට ගත්තොත් අපි වෙනද කතා කරේ මේක මේ හඳුනා ගැනීම ගැන ඔබතුමා කතා කරපු නිසා දැන් මෙහෙම ගත්තොත් දැන් මුවාට වතුරම තමයි ආයි. මුවාට වතුරම තමයි දෙකක් නේ. හැබැයි එළියෙන් තමයි කියන්නේ මිරිඟුවක් කියන්නේ. ඒ කියන්නේ බොරුවක් කියන්නේ බොරුවක් කියලා කියන්නේ ඇත්තකට සාපේක්ෂ ඇත්තක් එක්කමයි ඒක බොරුවක් කියලා කියන්න පුළුවන්. يعني වතුර නැති තැන වතුරක් නැති තැන වතුර තියෙනවා කියලා තියෙනවා හෝ වතුර තියෙනවා හෝ නැහැ හෝ කියලා හිතා ගන්නවා. ඒක කරන්නේ නැහැ. ඒ කියන්නේ වතුර කියන කතාවම නොයෙදෙන තැනක වතුර තියෙනවා කියලා කිව්වත් ඇරදී වතුර නැහැ කියලා කිව්වත් ඇරදී ඒ දැන් ඒ වගේ තමයි මෙතනදිත් විමසීම. දැන් අපි ලොකු දෙයක් ඕනේ අපි හරි ඇහැ කියන්නේ මොකක්ද?
ඇහැ කියන්නේ මඤ්ඤණාවක් නෙමෙයි ස්වාමීන් වහන්සේ.
ඔව් දැන් මා ඒ කියන්නේ හිතා ගැනීමක් කියලා අපි උත්තරයක් දැන් ඔබ නිකන් හිතාගෙන ගියොත් දැන් අරක අපි වචනයක් ගානේ නැතුව ඇහැ මඤ්ඤණාවක් කියලා කියන්නේත් නැතුව හැකියන්නේ මොකක්ද කියලා මෙයාගෙන ගියෝති.
ඔව් ඒකට අර කිට්ටු වෙන්න බෑ ඒක අපි දිහා ගන්න බෑ මොකක්ද කියලා. ලං වෙන්න බැරි කට්ටුවක්.
අනේ ඇහැක ඉදීමක් නැත ඇහි ෘත්‍යයක් පිළිබඳව විමසගෙන ගියෝති. ඉතින් ඒක තමයි අපිට අපේ ජීවිතේ කරන්න තියෙන්නේ නේ.
එහෙමයි.
එතන ලාල් මහත්මයේ අදහස ආවද දන්නේ නැහැ නේද? කියන්නේ
මම අදහසක් ආව ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අර මේ රාගයේ දේශයේ ඇති වෙන්නේ මේ එහෙම චක්කු ඉන්ද්‍රියට රූප දැන් තියෙනවා නම් නැත්නම් ඉස්සර තියුණා නම් නැත්නම් අනාගතේ තියෙනවා නම් තමයි රාග ඇති වෙන්නේ. එහෙම නැත්නම් රාගයක් ඇති වෙන්නේ ඇති වෙන්න සුදුසුද කියලා නේ අහන ස්වාමීන් වහන්සේ. එතකොට අර එතකොට මේ සුදුසු නැති බව තමයි ඒක මට තේරුම් ගියේ ස්වාමීන් වහන්සේ.
ප්‍රශ්න කිරීමක් කරන්නේ මාත්මයා. ඒකේ ප්‍රශ්න කිරීමක් කරන්නේ ක්‍රමයක් ඉස්මතු කරන හිතන ක්‍රමයක් එක්ක. එහෙම නැත්නම් අපි වේලාසරින් නිගමනයක් දී ගන්න හොඳ නැහැ. ආ හරි. ඇසින් දතේ රූප නැහැ කියලා එහෙම නිගමනයක් දෙන්න යන්න හොඳ නැහැ. දීපු ගමන්ම නිගමනයක් දීපු ගමන්ම අපි නැහැ කියන තැනින් තමයි අපි නතර වෙන්නේ. අර විමසිල්ලක් තමයි මෙතන ඉස්මතු කරන්නේ. ඒ විමසීමත් එක එන්න ඕන උත්තරයක් විතරයි. එහෙම නැත්නම් එතන වරදින.
එමයි පැහැදිලි ස්වාමීන්
වහන්සේ.
තව අදහස් දක්වන අය ඉන්නවනම් කතාබහ කරන්න පුළුවන්. අදහස් එකතු කරන්න පුළුවන්, ප්‍රශ්න හමු නොතේරුණු තැනක් හරි, තව පැහැදිලි කිරීමක් හරි, සහ අදහස් දැක්වීමක් හරි ලිගට කතා, මේ කියන්නේ කතා කරගෙන යන්න පුළුවන්. අනිත් අයත් අදහස් දක්වමු. තේරුවන් සරණයි.
තිරුවන් සරණයි. ස්වාමීනි, දැන් මේ පැහැදිලි කිරීම තුළ අනිත් පැත්තට අපිට බලන්න පුළුවන් කියලා මට හිතෙනවා. පැහැදිලි වෙන්නේ අතීත හෝ වර්තමාන හෝ අනාගත හෝ රූපයක් ප්‍රකට වෙන්නේ නැත්තම්, දැන් අපිට රූපයක් පිළිබඳව අදහසක්ම නැත්තම් ඒ පිළිබඳව චන්ද්‍රාගයක් ඇතිවේද කියන ප්‍රශ්නේ ඇහෙන්නේ. ඔබට ඔබේ අනිත් පැත්තට අපි ගත්තොතින් චන්ද්‍රාගයක් නැත්තම් රූපයක් ප්‍රකට වෙන්නේ නැහැ නේද කියන අදහසකුත් එනවා නේද? චන්ද්‍රාගයක් තුල නේද රූපයක් ප්‍රකට වෙන්නේ?
ඔව්, ඒ කියන්නේ මේ ප්‍රකටත්වයක් වෙච්ච තැනම, යම් කිසි කතාවක් මුතු වෙච්ච තැනම ඒක මේ වෙනම කියන්න ඕන නෑ සුනන්ද මහත්මයා. දැන් චන්ද්‍රාගය කියලා කියන තැනම එතන මේ යමක් කියන්නේ බවක් ඉස්මතු වෙලා, බවක් ඉස්මතු වෙච්ච තැනම මේ ඡන්දේ රාගය ප්‍රේමය කියන කාරණේ කතා වෙලා. ඒ නිසාද මේ ඒක දැන් ඒ කියන්නේ යමක ඉස්මතුවක් වෙනවා කියලා කියන්නේ යමක ඉස්මතුවක් වෙනවා කියන්නේ මෙතන ඡන්දයක් රාගයක් ප්‍රේමයක් කියන ඒක කතා වෙනාම ඉවරයි. ඔව්, ඒකවල ඡන්දයක් රාගයක් ප්‍රේමයක් කියලා කතා කරනකොට සුනන්ද මහත්තයා අදහස් කළා වගේ මේ එතන යම් කිසි භවක ඉස්මතු වීමක් වෙලා.
ඇති කල්හි කියන ගන්න තැනත් එක්ක පුතන හිතන්න පුළුවන් නේද? එහෙම අර ඒකත් එක්කම දැන් මේ ඡන්දයක් ආන්දයක් ඇති තියෙනවා රූපයක් කියන අර දැන් කිව්වේ ඒ වගේ. එතකොට ඒ ඇති කල්හි කියන මේ පරියායත් ඔතනින් ඉස්මතු වෙනවා නේද කියලා විතර ස්වාමීන්
වහන්සේ. ඔව්, ඇති කල්හි කියන පරියාය ගන්න පුළුවන්. මේ ඇති කල්හි කියලා කියනකොට සති හත්පාදුම සූත්‍රයෙන් ගන්න පුළුවන්. මේ මොකද සංචේතනික සූත්‍රය ගන්න පුළුවන්. ඒ සූත්‍රයේ අර මේ මහකච්චාන සයින්හන්සේ විස්තර කරන සූත්‍රය, මදු පිටික සූත්‍රනේ. ඔව්, ඒ සූත්‍ර හැම ඇති කල්හි කියන කාරණේ ගන්න පුළුවන්. ඇති කල්හි කියලා පැන නැගීමක් එන්නේම අවිද්‍යා පත්‍යාව කියලා තියෙනවනේ නේද සංචේතනික සූත්‍රේ. නොදන්නාකම නිසා, පිළිසිඳ නොදකින නිසා කියන කාරණේ. එතකොට ඇති කල්හි කියන කාරණය අවිද්‍යාවෙන්මයි. ඒ විදිහට කතා කරන්න පුළුවන් නේද? ඇති කල්හි තියෙනවා කියලාමයි හැඟෙන්නේ. එනිසා තියෙනවා කියලාමයි හැඟෙන්නේ නිසා ඒ තියෙනවා කියලා ස්ථිර වශයෙන් ගත්ත බවයි වැරද්ද පෙන්වන තමයි අර මේ ඇති කල්හි කියන වචනේ දීලා තියෙන්නේ. දැන් අර මේ පරියායත් එක්ක අර මේ ගැලපෙනවා. දැන් අර මොකක්ද මේක කියන්නේ සූත්‍රේ මේ චක්කු කියන්නේ දිට්ඨ සුතමුත විඤ්ඤාතබ්බේසු
කියලා එහෙමනේ කියන්නේ සූත්‍රයේ කොටසේදී. එතකොට අත්ති චන්දෝවා රාගෝවා ප්‍රේමං වාති කියලානේ. ඒතරේ එතෙන්දිත් ඇති කල්ලි කියන අර්ථයම කියවෙනවා මේ වෙනස් විදිහකට. එතකොට අර තියෙනවා කියලා ගැනීමම වැරද්ද. මේ ඉස්මතු කරලා දීමක් වගේ තමයි අපිට මේ විමසන්න ප්‍රයෝගී කරගන්න පුළුවන්කම තියෙන්නේ.
තවත් සම්මාස දෙයින් උතර අර මේ කාලක ත්‍රේදීමක් එක්කමනේ යමක් කියලා දෙයක් මුතු වෙනවා නම් මතු වෙන අවස්ථාවක් තියෙන්නේ. දැන් අර ඒක තවත් විස්තර වෙනවනේ. අර අර මේ කන්ද විග්‍රහ කරද්දි ඒ මොකද අතීත අනාගත වර්තමාන ඌ කියලා ඊට පස්සේ කතා කරන ටික හෝ කියලා අර ගන්නේ. අර එතකොට අර ඒ බවක් දැන් මෙතනත් මේ පෙන්වන පරියායේ ওই කාල තුනට මේ දුටුවකුත් නැත්තම් දකින්නෙත් නැත්තම් ඉස්සරහ දැකීමකුත් නැත්තම් හෝ කියලා යමක් කියලා ඉස්මතු වීමක් ගැනනේ ඔය කතා කරන්නේ එතන. අර අර වගේ ඒ කාලයකින් පැනවීමකුත් එක්කම තමයි යමක් බවකුත් අපිට ලැබෙන්නේ කියන කාරණාවත් උතරින් අපිට ගන්න පුළුවන් නේද කියලා හිතන සාමිනාස තෙරුවන් සරණයි.
ඔව් අම්මා එතන මේ කාලයකට යෑමේ වැරද්දා මේ ඇත්තරම පෙන්වලා තියෙනවා. දැන් අර අපි දවසකුත් මේ කතා කරේ මේ මොකද්ද තීර ගාථාවක තියෙන ඔය කාරණය හරි ලස්සනට මේ මොකද්ද කාලේ තියෙන ගැටලුව මේ කාලයකට යෑම පිළිබඳව ඒ තියෙනා වූ මේ භයානක බව කාලයකට අයත් වීම කියන කාරණේ මේ කියපු තැනම එක පැවැත්මකට යනවා කියන තැන එක තියෙන කදිරවණේ රේවත් තේර ගාථාවේ තියෙනවා. මේ මෙන්න මේ තේර ගාථාවේ තියෙන මේ 661 මේ කදිරවණේ රේවත තේර ගාථාවේ තියෙන මේ 661 කාලේ කාල වසන් පත්තා. කාලේ කියන්නේ කාලයෙහි කියන අර්ථය. ඒත් අර ඇති කල් කියන අර්ථය දෙනවා කාල වසන් පත්තා. කාලේ වසනේ පත්තා කියන්නේ පත්තු වේ නම් කියන එක. පත් කියන්නේ පත්ුණා. බවා භව වසන් ගත. එතකොට බවා භව වසන් ගත කියන්නේ පැවැත්මේ හා නොපැවැත්මේ වසඟයකට ගියා කියලා කියනවා. පවතින බවකින් හෝ නොපවතින බවකින් වසඟයකට ගිහිල්ලා කාලයේ කාල වසන් පත්තා කියන්නේ කාලයෙහි කාලයේ වසඟයට ගියා කියලා කියන්නේ තුන් කාලයක වසඟයකට ගියා කියන්නේ එක්ක පැවැත්මෙන් එක්ක නොපැවැත්මෙන් වසඟයකට ගිහිල්ලා. නරා දුක්ඛං නිගච්ඡanti. අන මිනිස්සු දුක්ඛං නිගච්ඡanti. දුකකට යනවලු. අන එතකොට මිනිස්සයා දුක්ඛං නිගච්ඡanti. දුකකට යනෝ තේ ඉද සෝචanti මානව. තේ වහු ඉද කියන්නේ මෙහි. මෙහි කියන්නේ කාලයෙහි මානවා සෝචanti. මිනිසු ශෝක කරති කියලා කියනවා. අන එතකොට දැන් රේණුකාම මතක් කරා වගේම මේ අර කාලත්‍රේක අතීත වර්තමාන මේ ඊපස්සේ කාලයට ගියපු තැනම මේ යමක ඉස්මතුවක් වෙලා තියෙනවා. කාලේ එතකොට කාලේ කාලයෙහි වසඟයකට ගිහිනා. පැවැත්මක හෝ නොපැවැත්මකට ගිහිනා. ඒ නිසා නරා කියන මිනිස්සු දුක්කට යනවා කියලා කියන තේදසෝචාන්ති මානව. ඔහු මෙහි ඒ මානවය මෙහි ශෝක කරනවා කියන
මේ තැනකට යනවා. ඒ වගේ දැන් අපි ගත්තට පස්සේ මේ මාළුකිපුත සූත්‍රය ගත්තා. මාළුකිපුත සූත්‍රයේදී කියනවානේ දැන් කාලත්‍රයකට ගිහිපු බවක් තියෙනවනේ යම කිස්මතුමක් වෙලානේ. ඒ අර පරයයන් ගත්තත් මේ විදිහට තමයි මේ ගන්න වෙන්නේ. ඒක අර යම් සාම්‍යත්‍යයක් පරයයේ තුලින් ඉස්මතු කරලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ යම බව ඉස්මතු වීම තුළම ඡන්දේ ප්‍රේමයේ රාගය හට ගන්නවා කියන කාරණය. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි බොහොම පිංසාරණයි.
පොඩ්ඩක් ඇහෙනවා අඩුයි නේද? ඔව්. පැහැදිලුනොත් හොඳයි කියන හිතෙනවා.
මේ අවස්ථාව වචනට පෙරලන්න අමාරුයි. නමුත් දැන් සංහන්සේ පෙරලා දිත්තේට දැන් වචන වලින් යම් අවස්ථාවලදී වෙන්න ඕනේ මේ විදිහයි කියන එකේ අදහසින් තමයි අපි ඒකට යොමු වෙන්න ඕනේ. එතකොට සංහන්සේ මෙන්න මේ වචන ටික පාවිච්චි කරලා තින්නේ ඒකම අවස්ථාවකටද කියන කාරණය. මොකද මේක ඇත්තටම දූත්‍ය කරගන්න නෙවෙයි මේ. එතකොට යනකොට අපි වරදින් දින අවස්ථාව අඩු කරගන්න මේ හනි සංඥාස. එතකොට නොහට ගැනීම නිරෝධය. එතකොට නොහට ගැනීම නිරෝධය ඇතිකල්ලි ශුන්‍යතාව.
තෙරුවන් සරණයි. ඒ වගේ වචනකින් භාවිත කරන්න පුළුවන් කියන්නේ මේ දැන් කියන්නේ ලෝකීය වචනනේ. ඉතින් උට ලෝකීය ඒක තමයි. දැන් අපි අර කලින් දවසකත් කතා කරා අර්ථය සහ විග්‍රහය කියලා වචන දෙකක් ගැන කතා කරා. උතර අර්ථය කියන්නේ මේ දැන් විමුක්ති සාරානි ඔව් කියන්නේ නිවන කියලා කියන්නේ නිවනේ එකම අර්ථය එකම හරය තමයි විමුක්තිය. නිවීම මෙන්න මේකයි කියලා අර්ථ ගැන්වීමක් කරන්න බෑ. අර්ථ ගන්නපු තැනම නිවීමක් නෙවෙයි නේද? ඉතින් අර ඒ අර්ථ ගන්න කියන්නේ නමුත් ලෝකෙට කියන්න ඉතින් වචන පාවිච්චි කරන්න වෙනෝනේ. අත්‍යවික්‍රේ තද ආයතන මහණනි මේ දැන් මෙතන ගත නිබ්බාන වගේ සූත්‍ර ගත පස්සේ එතෙන්දි වචන පාවිච්චි කරලා තියෙනවා. නිබ්බාන වගේ සූත්‍ර වල මේ පොඩ්ඩක් බලමු. ඒ වගේ තැන්වලදී වචන භාවිත කරලා තියෙනවා. ඒ වචන භාවිත කරලා තියෙන්නේ ලෝකෙට දෙන්න ඕන නිසා. ඉතින් ලෝකේ වචනම තමයි ඉතින් කියන්න වෙන්නේ. මේ ඉතින් ඒ නිසා මේ ඒ වගේ වචන සාමාන්‍යයෙන් පාවිච්චි කරලා තියෙනවා. දැන් අපි මෙන්න මේ උදාන පාඩේ තියෙනවා නිබ්බාන සූත්‍ර. මේ බලන්න. ඒක කියනවා අත්‍යවික්‍රේ තද ආයතන. මහණෙනි ඒ බඳු ආයතනයක් ඇත කියලා කියනවා. තන් ආයතන. මේ ආයතනයක් ගැන කතා කරනවා. යත් යම් තැනකද නේම පටලෙයි. තද ගතිය නොවේ මේ නෑ ආපෝ. මේ කියන්නේ තද ගතියක් මේ. තද ගතියක් නෑ. ඒ කියන්නේ තිබිලා නෑ හෝ
තියෙන නිසා නෑ හෝ තාම නැති නිසා නෑ කියන එක නෙවෙයි. කීමට කියන්න වෙනවා නෑ කියලා. න ආපෝ න තේජෝ න වායු න ආකාශං නංචයි අවකාශය අනන්තය කියලා ආයතනය නෑ. නෑ විඥානංචායතන විඥානේ පිටතනක් නෑ කියලා. ආකින්චඤ්ඤායතන ආකින්චඤ්ඤායතන කියලා කතාවකුත් නෑ. නේව සංඥාන සංඥායතන නේව සංඥා දැන් බලන්න මේ ලෝකේ යන තින උපරිම තැන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියනකොට ඔය අද්දකීම් ටිකෙන් එහාට ඔය අද්දකීම් ටිකෙන් එහා ලෝකයක් කතා කරන්න බෑ. මේ අද්දකීම් ටික නෙවෙයි කියලා කියනකොට ලෝකෙන් බැහැරක් තමයි බැහැරක් තියනව නෙවෙයි ලෝකෙන් ඈතර වීම තමයි ලෝකයේ කියන කරුණේම සංසිඳීම තමයි කතා කරන්නේ. දැන් අපි තු ඔය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියනකොට රූප ස්වභාවයක්නේ ඊට එහා අරූප ස්වභාවයන්නේ ආකාසානංචායතන විඤ්ඤාණංචාය අකින්චඤ්ඤායතන නේව සංඥාන සංඥායතන එවන නෑ කියන්නේ න නායං ලෝක මේ ලෝකයේ කියලා කතාව න පරලෝක පරලෝකයේ කියලා කතාව න නේ නෑ න වූ චන්දමසූරිය කියන්නේ හිරු සඳු දෙක නෑ කියනවා තත්‍රාපහම්බික නේවාගතින් වදන්නේ ඒ වගේම තත්‍රාපි එහි අහං මම එහි මහණෙනි නේවාගති වදම් පැමිණීමක් නැහැ කියලා නැගති යෑමක් නැහැ කියලා නැතිති පැවැත්මක් නැහැ කියලා නැචුති චුතවීමක් නැහැ න උප්පත්ති ඉපදීමක් නැහැ අපපතිත්ත පිහිටන්නේ නැහැ අපවත්තන් ප්‍රවර්ධනයක් නැහැ පැවැත්මක් නැහැ අනාරම්මන මේ වේත අරමුණු වීමක් කියන කතාව මේ අරමුණු වීමක් කියලා කතාවක් නෑ. ඒ සේවාන්ත දුක්ඛසතේ. ඒ දුකී දුක කියලා කියන්නේ දුක කියලා කියන්නේ මෙතනදී අර පෙළෙන විඳින දුක නෙවෙයි පිහිටීම. පිහිටීම. පිහිටීම කියන කාරණයක් ඇත්තෙම නෑ. ඒ කියන්නේ ලාල් මහත් කියන්නේ පිහිට ආපෝ කියන්නේ දුක්ඛසකෙන් දුක කියලා කියන්නේ පිහිටනවා කියන අර්ථයෙන්නේ. පිහිටි ඒක සෙන්ටෙන්ස්. ඕ මේ දුකෙහි කෘත්‍ය තමයි නොපිහිටීම. නොපිහිටීමේ පිහි යම් ආකාරයක පිහිටීමක් වේද ඒ අපචිත්ත පිහිටීමක් වෙන්නෙම නැහැ කුමන හෝ ආකාරයෙන්. ඉතින් ඒක ගැන කියන්න වෙන්නේ මේ ලෝක වචන වලින් තමයි. ධර්මපෝගේ දසර පොන්චි කියවනක් දැක්ක හරි ලස්සනයිද? නිර්වාණය කියන්නේ නිර්මාණයක් නෙවෙයි කියලා. හරි ලස්සනයි. නිර්වාණය කියන්නේ නිර්මාණයක්. නිර්මාණයක් නම් කෙනෙක් ඉන්නවා. කුමනයම් හෝ පිළිදීවා. ඉතින් කුමනයම් හෝ පිළිදීවා කතා කරන්න බෑ. නිවීම පිළිබඳව කතා කරමුට මුලට න අකුර බොහෝ දුරට ඇවිල්ලා තියෙනවා.
මොනෝ විස්තරයක් කරන්න බෑ. ඒ වදන් ටිකෙන් කිව්වට අපිට වෙන දැක්මක් වෙනවනේ මේ මං කියන්නේ අඥාවේ දැක්මක් වෙන්න වසමාට කොටසක් වශයෙන් ඒවත් විස්තර කරන්න බෑනේ ඔය විදියට. සමිනාස එහෙම නෙවෙයි දෙපෙරින් කියන එක කොහොමද කොහොමද කිව්වත් වෙන කෙනෙක් විස්තරයක් කරන්න බෑ ඒක. මං හිතලි මට පැහැදිලි වෙන විදියට
ඒ විමසද්දි මහත්මයා විමසීමකදී නැත්නම් දැන් භාග්‍යතුන් වහන්සේ දැන් අපි දැන් සීතල දැනෙනවා නම් මේ වෙලාවේ ඒක නිකන් හිතලා ගන්න බෑනේ. යම් කිසි මේ ජීවිත අත්දැකීමක් පාදක කරලා තමයි ගන්නේ. ඉතින් අර ඒ නිසා මේ ලෝකයේ කියන්නේ බොරුවා. ඉතින් බොරුවට ආමන්ත්‍රණය කරන බොරු වචන ගන්න වෙනවා. දැන් බොරුවක් වෙන්නන්න වෙන්නේ බොරු වචන වලින් තමයි ඇත්තක් වෙන්නන්න වෙන්නේ. ඇත්තක් කියන්නේ සත්‍යයක් වෙන්නන්න වෙන්නේ ලෝකයේ ඉන්නේ බොරුවක. ඉතින් ඒ බොරු වචන වලින් මතක් ඒකයි කියන්නේ මේ භාෂාව නැත්තම් මේ ඒ ව්‍යවහාර දැන් මිනිස්සු කියලා කියන්නේ ව්‍යවහාර වල රිංගගෙන ඉන්නේ. ආයි කියනකෝ කියන්නේ සත්‍යය කියලා කියන්නේ ව්‍යවහාරයක ව්‍යවහාරයක් අඳුනගෙන ඒකේ රිංගගෙන ඉන්නේ. ව්‍යවහාරයේ දෙයක් කරගෙන. ව්‍යවහාරයේ විමසීමකට ගියා නම් ඒ කියන්නේ එතකොට ව්‍යවහාරයක ඉන්නකොට ඒ ව්‍යවහාරයේ වැරද්ද පෙන්වලා දෙන්නේ ව්‍යවහාරයකින්ම තමයි. එතකොට මේ යදා ගන්න වචන යම් කිසි මත කියන්නේ ව්‍යවහාරය ඇත්තක් කරගෙන මේ කියන්නේ. එතකොට ව්‍යවහාරය ඇත්තක් කරගෙන තමයි ව්‍යවහාරෙ රිංගගෙන ඉන්නේ. පිහිටර ඉන්නේ. එතකොට ඒ පිහිටීමේ වැරද්ද ව්‍යවහාරික වචන වලින්ම තමයි පෙන්වලා දෙන්නේ. ඉතින් ඒ නිසා බුද්ධ කියන ස්වභාවය බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ කවදාවත් පිහිටීමක් පෙන්වන මග්ගඤ්ඤු මග්ගවිදු මග්ගකෝවිදු භාග්‍යතුන් වහන්සේගේ විශේෂත්වය වෙන්නේ මගක් ඉස්මතු කිරීම මාර්ගයක්. මාර්ගය කියලා කියන්නේ නතර වීමක් නෙමෙයි. දැන් අපිට ටැක්සියක් තියෙන්නේ, ටැක්සිය පදිංචි වෙනනේ, ඒක තියෙන ගමන් කරන්නනේ. ඒවයි පදිංචි වෙන්නේ නැහැ. ඒ වගේ මේ මාර්ගයක් තියෙන්නේ ගමන් කරන්න. පාරක් තියෙන්නේ ගමන් කරන්න. මාර්ගයක් ඉස්මතු කරලා තියෙනවා. ඒතර මගක් ඉස්මතු කරපු තැනක නතර වීමක් නැහැ. ඈතර වීමක්මයි ඉස්මතු වෙන්නේ. එහෙමනම් සම්මා සම්බුද්ධ සම්බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය තමයි ලෝකය ඇත්තයි කියලා හඳුනගෙන ව්‍යවහාරයේ පිහිටපු අයට ව්‍යවහාරයෙන්ම එහි දුරුව පෙන්වා දීම. ඒක තමයි ඒක අර පෙන්නල දීපු ක්‍රමයකට අනුවම මේ විමසගෙන යනවා නම් පෙනීම කියන කාරණය මගේ විග්‍රහයක් නැතුව පෙනීමක් නෑ කියලා කියන යන්නේ නැතුව මොකද නෑ කියන බෑනේ සත්‍යවාදීව මේ පෙනීම. ඔව් එතකොට පෙනී හැබැයි මගේ සංකල්ප ටික දාන්නෙත් නේතුව ඒ කරුණ විමසීමකට ගියොත් පෙනීමක් තියෙනවා කියලා හෝ නෑ කියලා හෝ ඒ කාරණේ ඒකාන්ත වශයෙන් පිහිටීමකටපත් වෙන්න පිහිටන විදියක් වෙන්නේ නැහැ. ඒ කරුණෙන්ම සංසිඳෙනවා. කියන්නේ ඒ යමක් වෙච්ච තැනනේ ඔබ එහි ඉන්නේ. ඔබට එයින් කතාවක්, ඔබට එය කතාවක්, එය කියන්නේ ඔබට මේ කතාවක්, එය කතාවක්, අතරද කතාවක් කිසිමතු වෙන්නෙම පෙනීම බවක් විචන. නමුත් පෙනීම මාත්‍රයක් කියලා කියන තැනම දිට්ඨි මත්තන් කියලා ඒ කියමන තුනම දැකීම මාත්‍රයක් වන්නේය. මේ මාත්‍රයක් කියලා හෝ කතා වෙන්නේ නැහැ. ඒ කරුණට සත්‍යවාදීව විමසීම ඒ ගෝචරත්වයට සත්‍යවාදීව විමසීමක් නැත්නම් විමසීමක් කරපු තැන හෝ සිහිය භාවිත වීමක් වෙද්දී ලැබ ගැනීමක් වෙන්නේ නැහැ. ඒ කරුණ ඒ ගෝචරත්වය එක විමසන්න ඕනේ. එහෙම නැත්නම් විමසීමත් එක්ක පැන නැගුණු සිහියක් භාවිත කිරීම කරන්නට ඕනේ. එතකොට තමයි අර ලැබ ගැනීමක් නොවෙන්නේ. නැත්නම් අපිට මේ මෙසේ එක මේ වෙලා වෙන්න පුළුවන්. අපි මෙසේ කියලා මෙසේ කියලා මේ බවක් කිස්මතු කරගන්න ඕනේ. මේ වෙලද්ද වෙන්න පුළුවන්.
ටිකක් යනවා. ආයුධ දැනුමට තමයි අතට ගරත්තක් සමාන්තර වෙනයි කියන කාරණය තියෙන්නේ. අන්න ඒ වගේ තමයි හරි සීමා අවස්ථාවක් කියලා. හරි හරි ඒක උදාහරණ මම කියන කාරණේ.
ඕලාල් මහත්මයා ඔබතුමා මේ කතා කරන්නේ අපිට ටිකක් ඇත්තටම පැහැදිලි නැහැ. මම හිතන්නේ මේ සිග්නල් වල බාධාවක් ඉන්න ඇති. කතා කරන්නේ ගොඩාක් මේ මේ
පොඩි
කැඩි කැඩි ඉන්නේ. ඔව්.
ඔබ සියුම් වෙනසක පටන් ගත්තොත් රේඛා එකක් සමාන්තරව අඳිනවා කියලා. ඒකේ සියුම් වෙනස මොකක්ද කියනනම් පේන්නේ නැහැ. يعني දැකගෙන ඇඳගෙන යනකොට වා කල් ගියට පස්සේ තමයි ඒක පේන්නේ. ඒ කියන්නේ අපිට පොඩ්ඩක් වැරදුනොත් මෙතන අපි වටහා ගන්නදී ඒක ආයෙත් වැරදි කරන්නේ නැහැ. අලන්නේ මොෂේ කියනවා
ඕ ඒක තමයි දැන් මේ මේකේ නිදානෙට ගියා වුණත් දැන් මේ කගේද මේ මාළික පුත්‍ර සාවිනහන්සේ වුණත් මෙහෙවීමක් මේ කරන්නේ නේද
එහෙම
يعني බාහිරින් මෙහෙවීමක් කරනවානේ මේ බාහිරින් මෙහෙවීමක් කියන්නේ එක්කෝ කල්යාණ මිත්‍ර කියන්නේ බාහිරින් ක්‍රමයන් කියන්නේ තමන් හිතුව ආවෙනික රටාවක් නෙවෙයි ඉතින් තමන්වත් හිතන ගැටේ ඉතින් බාහිරින් මෙහෙවීමක් කරලා තියෙනවානේ ක්‍රමයක් කිස්මතු කරලා හිතන විදිහක් දීලා තිනු දැන් මේක පෙන්වලා දීලා තියෙන විදියට ඒ ආකාරයට මේ විදියක්නේ පෙන්වලා තියෙන්නේ. ඉතින් අර ඒ නිසා මේ කියන්නේ බාහිර මෙහෙවීම ඇත්තම ගොඩක් අවශ්‍යම තමයි. එහෙම නැත්නම් මේ අපි මේ පුංචි පුංචි වෙනස්කම් වලින් ඉතාම සියුම්ව අපි මේ දෘෂ්ටි වලට යන්න පුළුවන්. ඒක ආර කියන්නේ සම ගොඩාක්කට විමසන අයට තියෙන මේ කියන්නේ ලොකු පාඩුවක් තමයි අර නැහැ කියලා පැත්තට යනවා. එහෙම නැත්තම් දෙනුම ගැන පීම පැත්තකට යනවා. අර සූත්‍රයේ එන රටාවට රටාවටම විමසීම කරගෙන ආවම හරි. නැත්තම් අර මේ කවුද මිලා නෝපිය සිහිපත් කරා වගේම සියුම් විදියට අපි හමුවෙන්න පුළුවන්.
ඉතින් මුලින්ම ප්‍රශ්නෙට මේකට අවශ්‍ය මල්කන් දුන්න පිළිතුරු කොහොමද කියන කරුමට මේ අමාරුයි තේරුම් ගන්න. අර අපි නොපීඨීම Nirodha එතකොට නැතිකල්ලි වචනය චුන්නතාවය. එතකොට ඒ වචන එකම දැනට යෙදිච්චි ඒ කියන්නේ විවිධ වචන වලින් එකම අර්ථය ගන්න යතු වචන සාහිණස් කියන එක.
ඔව් ඒක ඵලයන් හැටියට තමයි බලන්න ඕන කොහොමත් මහත්මයා අපි මේ මුලින්ම යන්න ඕන තියෙනවා කියන තැනින් නෙවෙයි මහත්මයා. මේ සමායන වේ අපි මේ කියන ආත්ම උනේ කොහොමද කියලා නේ බලන් යන්න වෙන්නේ. නේද? ආත්ම උනේ කොහොමද කියලා. දැන් මුලින්ම ගන්න ඕන මේ ඔය වචන දැන් ඔබතුමා කියන වචන වලටත් වඩා මේ ආත්ම උනේ කොහොමද කියන පැත්ත දැන් කියන්නේ ආත්ම උනේ කොහොමද කියන ආත්ම උනා කියන්නේ ලං වෙනවා කියන අර්ථයනේ. ඒ කියන්නේ ඇත්තටම මූලික වශයෙන්ම අපි 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 ලෝකේ ජීවත් වෙනකොට නෑ කියන තැනක් නෙවෙයිනේ තියෙනවා කියන තැනක් මේ සාමාන්‍ය රළුවට ගත්තොත් තියෙන්නේ. අන්න එතකොට කවුරු හරි ලෝක කියන්නේ ලෝකයේ හට ගැනීම ලෝක සමුදයංචකෝ කච්චාන සම්මප්පඤ්ඤයි පස්සත කච්චානේ ලෝකයේ හට ගැනීම පැත්ත මනා ප්‍රඥාවෙන් දකිද්දී යහ ලෝකේ නැත්ිතා ලෝකේ නැහැ කියලා එමගෙට සාන හෝති ඒ වෙන්නේ නැහැ කියලා කිව්වොත් දැන් අර අර එතකොට මේ අපි ඒකට නමක් දාන්න පුළුවන් මේ Nirodha කියලා නේ. දැන් නිතර මේ මුලින්ම කතා කරන්නේ Nirodha වචනේ නෙවෙයි සමුදය වචනේ. එහෙම නැත්නම් උදය වය කියනකොට උදය කියන වචනේ නේ. අර ඒ වගේ දැන් ශුන්්‍යතාවය කියන කාරණේ උනත් ගන්නේ ශුන්‍යයි කියලා කියන්නේ දැන් චූල ශුන්්‍යත්වය වගේ සූත්‍රවලදී මහා ඒ වගේ සූත්‍රකදී මුලින්ම මේ
කියන්නේ මුලින්ම අපිට නැහැ කියලා පදනමට එන්න බෑ. මේ කියන්නේ අර ඒ වචන කතා කරන්න වෙන්නේ මේ සාක්ෂාත් වීමක් එක්ක, මේක නිවීමත් එක්ක බාහිරින් అలවන වචන හැටියට බාහිරින්
කියන්නේ.
ඒ අර්ථේ. එතකොට අර වැඩ පිළිවෙලක් එක්ක සාක්ෂාත් වීම නිරෝධ මාර්ග කියන කතකි කලයුත්ත කළා නැත්නම් කියන තැනකදී එතනදී అలවන වචන තමයි ඕවා. ඔව් එහෙම ගන්න පුළුවන්. ඉතින් අපි කෙනෙක් මුලින්ම පටන් ගන්න ඕන ඔය කියන්නේ අධිප්‍රාප්තියකට පුළුවන් ඔය වගේ තැනින් පටන් ගන්න. හැබැයි නේද මේ ලෝකයේ මුලින්ම නැහැ කියලා තැනට ආපු ගමන් ගොඩාක් දෙනෙක් දෘෂ්ටිගත වෙනවා. ඉතින් ගොඩාක් සැර මේ සමහරවල් මේ අය කතා කරනකොට සමහරවල්ට තේරෙනවා මුලින්ම පටන් ගන්නේ නැහැ කියන තැන. එහෙම දෙයක් නැත්තම් කොහොමද වෙන්නේ? අන්න එහෙම වගේනේ. හැබැයි එයා සත්‍යවාදී නේ. සත්‍යවාදී නම් ඇත්තරම මේ කියන ලෝකෙ විද්‍යමාන වෙනුනේ කියනවා වගේ පේනවනේ. ඉතින් ඒක මොකක්ද කියලා තමයි අපි හොයන්න යන්නේ. අන්න එතනදී සාක්ෂාත් වීමට දාන නම් ටිකක් තමයි උතුමා ඔය කියාගෙන ගියපු වචන කැන්ෂුන්නතාවය ආදි වචන ටිකක් තියෙනවා. ඒ ටික එහෙම කියන්න පුළුවන් උතුමට.
මෙසෙන්ද කරුණාට ගලපනවයි කියන කාරණය වැරදි කියලා එහෙම ඉබ්බෙක් කරන්න බෑ කියන කාරණේ මේ වගේ ඒවා තමයි ඇත්තටම මුලින් හරි ගස්සගත්. නැත්නම් ඉතින් අර එක පාට වෙනදන් ගැන එක හරිම අමාරුයි මේ විමසන්නුනත් අරවට අරවා එනවනම් ඉතින් හරි අමාරුයි විමසෙන්නක් කරන්න සරලම පැහැදිලි වාසිය කියලා සන්නේ වාසිය නිකන් හොනි පැහැදිලිවත් නැහැ.
හොඳයි තිරුවන් සරණයි.
ප්‍රොෆෙසර්යි සාමිනාංශ දැන් මේක අහගෙන ඉන්නකොට මේ හිතන දැත්තරම ඒ වගේ වචන සුලින් උනත් විමසගෙන යනකොට දැන් ආපහු අතින්ටම එනවා දැන් නිවීම කියන එක හරි ශුන්‍යතාවය කියලා හරි ආවත් දැන් නිවීම කියලා එනකොටම දැන් කුමකින් දැන් නිවීම කතා කරන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ එතනින්ම අර මතුවෙනවනේ කුමකින් ශුන්‍යද ශුන්‍ය කියලා කතා කරන්නේ එතකොට අපිට ආයෙත් අර හොයන්න යන පැත්ත තමයි එතනින් කියන්නේ දැන් ඒ වචනය මතුණා නම් ඒ වචනේ උනත් හොයන්න ගියා නම් එතකොට ආයෙත් අර ඒ හොයාගෙන යන ක්‍රමෙම තම අනු වෙන්න පුළුවන් නේද අර එතන එක සාක්ෂාත් කිරීමක් නෙමෙයි හොයාගෙන යන පැත්තට ඒ වචනේ උදව් වෙන්න පුළුවන් කියලා මේ හිතන සමින් නේද
ඒ පැත්තෙන් හොයාගෙන යෑම දැන් අපි හිතමු දැන් නිවීම ගැන කියලා තියෙන මේ වගේ කොහොමකින්ද කියලා නේද දැන් සමහර වෙනකොට දැන් සමහර සූත්‍රවල තියෙනවානේ අනුබලෙන් අත්‍යවික්කවේ අජාතං අභූතං අකතං අසංකතං නොචේතං වික්කවේ අවිස්සං අන්න ඒ වගේ ඒ විදිහට කියාගෙන යනවා. අජාතං අජාතං නොහට ගැනීම කියලා මේ කියන්නේ. අජාතං මේ වචන නොහට ගැනීම කියලා. නජාත අජාත නොයිපත නොපන් නොපන්න නිවීම ගැන කියලා කියනකොට එහෙනම් කොමකින්දනේ? ඒතර නොහට ගත්තනම් කොමකින්ද? අභූතං. භූත කියන්නේ හටගත්. ගත්ත අභූතන් ගැන නොවීම වගේ අකතන් ඔය වගේ අසංකතන් අසංකතන් කියලා කියන නිවීමට කියන නමක්නේ සංකත අසංකතනං සකස් නොවීම නම් කුමකින්ද සකස් නොවීම වෙන්නේ මොකෙන්ද ඒත් අර කම්ම සිහිපත් කළා වගේම ඒ වචනයන් තුළින් ඇත්තරම දැන් සද්ධර්මයන් ශ්‍රවණය වෙනවා කියලා කියන්නේ වචනයක් ඇහෙනවා කියලා කියන්නේ මේ වචනිය තුළ මේ යෝනිසෝ දැන් වචනිය තුළින් සද්ධර්ම ශ්‍රවණය නැත්නම් මොකරි බාහිරින් වචනයක් ඇහෙන තැනම ඊළඟට තියෙනවා සද්ධර්ම ශ්‍රවණ යෝනිසෝ මනසිකාර. නුවණින් මෙනෙහි කිරීමක්ම තමයි ස්මතු වෙන්නේ. අන්න ඒතර නිෂ්ඨාවකට යෑමක් නෙවෙයි. වචනයක් කුමන හෝ වචනයක් කියනවනම් පැවැත්ම පැත්තෙන් හරි නිවැරදි පැත්තෙන් හරි කුමන හෝ පැත්තකින් යම් වචනයක් කියනවනම් ඒ වචනය සද්ධර්ම ශ්‍රවණය ඊට පස්සේ ඊළඟ වචනේ යෝනිසෝ මනසිකාරය විමසීමමයි. උපපරීක්ෂණයමයි. පටිපුච්ඡා විනීතාවමයි. විචක්ෂණයමයි. සම්මර්ෂණ කිරීම පිණිස පාදකත්වයක්මයි. ඉතින් අර මේක කොහොමද කියන තැනින් ඒ විදිහට විමසගෙන යන්න පුළුවන්. අත්ති අජාතං අභූතං අකතං අසංකතං ඔය විදිහට කියන්නේ මේ විදිහට එහෙම හොයාගෙන යන්න පුළුවන්.
සමහරවිට ස්වාමීන් වහන්සේ දැන් මේකේ මේ සූත්‍රය කියනවානේ මේ ඡන්දයක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඇද්දයි කියලා එහෙම අහනවානේ. එහෙම අහන කේදී ඒකේ ඡන්දේ පැත්ත විතරක් ඇයි ද්වේෂය ගැන මෙහි සඳහන් වෙන්නේ නැත්තේ ඇයි ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මෙහෙමයි දැන් ඡන්දය කියලා කියන්නේ දැන් අපි හිතමු මේ කියන්නේ දැන් ඡන්දයක් කියලා කියන්නේ කැමැත්තක් කියන එකක් නේ.
එහෙමයි.
දැන් අපි හිතමු ඔන්න ලාල්මාතේ ෆෝන් එක කියලා.
එහෙමයි.
ෆෝන් එක හොඳයි නම් ඒකට කැමතිනේ නේද?
එහෙමයි.
හරි. ෆෝන් එක නරකයි නම් අකමැති බවට කැමතිනේ.
අකමැති බවට කැමති. එහෙමයි.
ඡන්දය කියන වචනේ කැමති බවටත් ඡන්දය අකමැති බවටත් ඡන්දය.
පැහැදිලි ස්වාමීනි.
පැහැදිලි. කැමති බවටත් ඇලීම අකමැති බවටත් ඇලීම.
තව ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. දැන් මේකේ මේ කියනවනේ මේ ඡන්දය මේ රාගයේ ප්‍රේමයේ ඇති නොවන අවස්ථාවක් කියලා ඊට පස්සේ කියනවා මේක අර දිත්තේ දිත්තමත්タン මේ එහෙම කියලා සුත්‍රයේ සුතමත්タン කියලා. එතකොට දැන් අර ඒ දිත්තේ දිත්තමත්タン කියන එක මේ ඒක නුවණින් මේ සිහියෙන් කරන්න ඕන එක. ඉතින් එහෙම මේක ප්‍රායෝගික ජීවිතයේදී මේක කොහොමද අපි ඒක අදාළ කරගන්න පුළුවන්? ස්වාමීන් වහන්සේ නැත්තම් මේක කොහොමද අපි ඒකට ගලපගන්නේ ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි.
ඒක තමයි අපි අර මුලින්ම කතා කරේ මහත්මයා. දැන් අපිට ප්‍රායෝගික ජීවිතයේදී වෙන්නේ පේනවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන එකනේ.
එහෙනම්
සක්කාය කියන්නේ ඒක අපිට ගෝචර වෙන්නේ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක්, අරමුණක් ওই විදිහටනේ. ඒ කාරණා පිළිබඳව ඒවට අපි මුලින් කතා කරා වගේ නෑ කියන යන්නේ නෑ. උපකාර ලැබීමක් එක තමයි අපි විමසන්න යන්නේ. ගෝචරත්වයක් එක. දැන් අපි මුලින්ම බලමු දැන් ෆෝන් එක අපේ ජීවිතය අපි යන්නේම ෆෝන් එකක් තියෙනවා, තියෙන ෆෝන් එක පේනවා. ඔය වගේ මට්ටමකටනේ අපේ ජීවිතය හැදිලා
තියෙන්නේ. ඇත්තටම
ෆෝන් එක උනේ කොහොමද කියලා පෙරුවුතින් පෙනීමෙන් නේද ෆෝන් එක උනේ. ෆෝන් එක ගැන හිතීමෙන් නේද ෆෝන් එක. හරි, ඒ යෝජනත්වයෙන් තොරව ෆෝන් එක කතා කරන්නේ. අපිට වෙනවා තියෙන්නේ ෆෝන් එකක් තියෙනවා, තියෙන ෆෝන් එක පේනවා. ෆෝන් එකක් තියෙනවා, තියෙන ෆෝන් එක හිතනවා කියන එකනේ. ඕක තමයි දැන් අපි සාමාන්‍යයෙන් හිතන මට්ටම. නමුත් ගෝචරත්වයෙන් තොරව, පෙනීමකින් තොරව, ඇහිීමකින්, දැනීමකින්, දැනගැනීමකින් තොරව ලෝකයේ කිසිම දෙයක් කතා කරන්න පුළුවන්ද බලන්න.
බෑ කතා කරන්න.
නමුත් අපිට බලන්න ඕකද දෙක දෙපැත්තට නේද කියලා තියෙනවා. බලන්න දැන් මට ෆෝන් එකක් තියෙන ෆෝන් එක පේනවා. නමුත් ෆෝන් එකක් උනේ කොහොමද කියලා බැලුවොත් පෙනීමකින් දැන් ලෝකේ ඕනම දෙයක් පෙනීමකින් ඇහිමකින් දැනීමකින් දැනගැනීමකින් තොරව බාහිරක් ගැන කතා කරන්න පුළුවන්.
කතා කරන්න බෑ සර්.
දැන් අපි හිතන් දැන් ඉන්නේ බාහිර දේවල් තියෙනවා, තියෙන දේවල් පේනවා, ඇහෙනවා, දැනනවා, දැනගන්නවානේ. ඒක තමයි ලෝකේ මට්ටම. ඕකම නිකන් කන පිට ගහපු වගේ වැඩක් නේ. පෙනීමකින්, ඇහීමකින්, දැනීමකින්, දැනගැනීමකින් තොරව නැත්නම් ප්‍රකටත්වයකින් තොරව. පෙනීමේ ප්‍රකටත්වයෙන්, ඇහීමේ ප්‍රකටත්වයෙන්, දැනීමේ ප්‍රකටත්වයෙන්, දැනගැනීමේ ප්‍රකටත්වයෙන් වියුක්තව අපිට කතා කරන පුළුවන්ද ලෝකේ භෞතික බාහිරක් තියෙනවා බැහැරක් ගැන කතා කරන්න
බැහැ
ඕන මේ ආධ්‍යාත්මික කාරණේ ගෝචරත්වය. අන්නේ ගෝචරත්වය ගෝචරත්වය ගැන ගෝචරත්වය තමයි දැන් අපි හොයන්න යන්නේ. අන්න ඒකට ඒ ගෝචරත්වයටම සත්‍යවාදී වෙලා විමසෝති අපේ අතින්දා ගන්න සංකල්ප ටික පැත්තකින් තියලා ඒ ගෝචරත්වයටම හොඳ විමසි එක්ක විමසන්න ඕන. එහෙම නැත්නම් විමසීම තුලින් හටගත්ත වැටහීමක් නේද ඒ වැටහීම භාවිත කරන්න ඕන. අන්න එතකොට ඒ කරුණත් එක්ක එතකොට මේ පේනවා හෙනවා දැනෙනවා දැනගන්නවා එහෙම නැත්නම් ස්වરૂපයක් හැටියට කියන්නේ ප්‍රකටත්වය යම් ආකාරයක් විදිහක් හැඩයක් වගේ තැනකට ඇවිල්ලා ඒ කරුණටම සීමා සහගත වෙනා ඒ සිද්ධියට විතර ඒ යෙදීම කියන තැන විමසෝටින් මනින්න ලැබීමක් වෙනවද කියලා අපි බලන්න ඕන. ඒ කරුණෙන් එතර වෙනවා. ඉතින් අර ඒ නිසා අපි ජීවිතේ බලන අපි හැමතිස්සෙම ලෝකේ වෙලා තියෙන ධර්මාත්‍ය බාහිරක් තියෙනවා. හැබැයි බාහිර උනේ කොහොමද කියන තැන විමසෝකින් ඒ කරුණම එතන විමසෝකින් ඔන්න භාග්‍යතුනාදී පැහැදිලි කරනවා. අතීතේ තිබුණ නැත්නම් අහන දේ අහන්න තිබුණ නැත්නම් දැනුත් නැත්නම් මතේ අන්න එහෙම ටිකක් දානකොට ඒ කරුණම විමසගෙන යද්දී බාහිරට එන්නේ කියලා පිටින් නම් පුළුවන් ද ඊතර විමසද පුළුවන්න්නේ කියලා අපි ඒක හොඳට විමසන්න ඕන. අපි නිතරම වෙලා තියෙන අපේ ලාල් මහත්තයා මේ අපි බාහිරකටමයි ඒ බාහිරක් ඒක තමයි ඉතින් ලැබෙන්නේ. බාහිරක් උනේ කොහොමද කියලා විමසන තැන නිතරම තියෙන ලෝකයක් තියෙනවා. ලෝකේ අපි ජීවත් වෙනවා, බාහිරක් තියෙනවා, ඒ දේවල් පරිහරණය කරනවා. බාහිර දෙයක් තියෙනවා, ඒ දෙයම නින මම ඉන්නවා කියන ඒවත් එක තමයි අපිට ගිහිද තියෙන්නේ ලෝකෙ. ඉතින් ඒක ප්‍රශ්නයක් නේ. අපි සිද්ධියකට දීපු නම ඒ නම යමක් කරලා ඉතින් ව්‍යවහාරයේ පුර රින්ද ගන්න ව්‍යවහාරයෙන් සංසිද්ධියක් වෙනවා. කියන්නේ සිද්ධි ගොඩක් තියෙනවා කියන එක නෙමෙයි. විමසී සිද්ධියක් කියලා කියන තැනම විමසීමක් ඉස්මතු කරලා තියෙන සිද්ධි ගොඩක් කියලා හෝ ගොඩක් තියෙනවා කියලා හෝ පිටවීමක් ගැන නෙමෙයි භාග්‍යතුන් වහන්සේ පෙන්වන දෙන්නේ.
එබැයි පැහැදිලි ස්වාමීන් වහන්සේ කියන්නේ අර අපි මුලම සිහිය තියාගන්න ඕනේ. අර ඇසීම, දැකීම, දැනීම, දැනගැනීම කියන එකට සිහිය මුලම සිහිය තියාගත්තාම අර අනිත් ඒවා සමුදේ වෙන හැටි අපිට ඒක ගැන යම් දැනීමක් එනවා. එහෙමයි නේ ස්වාමීන්
වහන්සේ? රූපං දිස්වා සති මුත්තා පියනිමිත්තං මනසිකරෝතුං කියලා කියනවානේ රූපාන්න. එතකොට දැන් රූපං දිස්වා මේ සූත්‍රය උනාක් පෙන්නන්නේ රූපං දිස්වා රූපයක් දෙකන සති මුට්ට සිහිය මුලා වෙනවා කියලා කියන්නේ. වේ නිමිත්තම් මනුෂ්‍ය කරෝත් වේ නිමිති මනිකාර වෙනවා කියලා කියනවා. ඉතින් රූපන් දිස්වාස් රූපයක් දෙකන සති මුට්ට සිහිය මුලා වෙලා අන්න එතනම කියන මොකද සිහිය මුලා වෙලා කියන්නේ. වේ නිමිත්තම් මනුෂ්‍ය කරෝත් වේ නිමිති මෙනෙහි කරද්දී සාරච්ච චිත්තෝ වේදේති ඇලුණු සිතින් විඳිනවා තංච අජ්ජෝසාය පිට්ඨති. ඒ වගේ මේකේ වැස ගන්න ප්‍රස්ස වඩන්ති වේදනා විඳීම විඳිනවා අනේකා රූප සම්භව නොයිකුත් රූප හට ගැනීම නිසා අවිච්ඡාච විහෙසාච නොදන්නා කමින් විහෙසෙන් චිත්තම සූපහන්නිට එයාගේ හිත පෙළනවා කියන ඒවන් ආචිනුත්තෝ දුක්ඛ මෙන්න මේ විදිහට දුක රැස් කරනවා. ආරා නිබ්බානං උච්චති නිවන දුරයි කියලා පැහැදිලි කරනවා. හැබැයි ඔකේ අනිත් පැත්ත පැහැදිලි කරන නසෝ රාජ්‍යති රූපේ ස්වરૂප කෙරෙහි ඇරෙන්නේ නැහැ කියලා කියනවා. රූපන් දිස්සා පටිසත රූපේ දකින්න තැනදී සිහිය අන පටිසතෝ කියලා කියන්නේ සිහිය සිහිය ඇති වෙනවා සිහිය. සිහිය ඇති වෙනවා අන. එතකොට ඒ කියන්නේ විමසීම නැති හැම අවස්ථාවකම මේලාල් මහත්තයා අසිහිය. විමසීම ඇති හැම අවස්ථාවකදීම අසිහිය. විමසීම වන තැන සිහිය. අන්න ඒ නිසා අපේ ගෝචරත්වයන් පිළිබඳව නිතරම ප්‍රශ්න කරන්න ඕන හැම පැත්තකින්. සිහිය කියන්නේ විමසීම කරන්න ඕන. මොකක්ද මේ මොකක්ද තමන්ගේ දේවල් දානෙක මොකක්ද මේ කියලා විමසීම නැත්නම් විමසීම තුළින් අප තුළ යම් කිසි වැටහීමක් තියෙනවා නම් ඒක භාවිත කරන්න. ඒක උපකාරයි.
නැදලි ස්වාමීන් වහන්සේ ඔබ කරන්නයි
හොඳයි තිරුවන් සරණයි. සුනන්ද මහත්මයා අපි එහෙමනම්
තිරුවන් සරණයි අපි අවසන් කරමු. කාලය ගත වූ නිසා අපි අදත් වන්දන වටිනා ධර්ම සාකච්ඡාවක් සම්බන්ධයෙන් පුළුවන් වුණා. අපි හැම දෙනාම ජනිත කරගත්තේ කුසල් අපි ස්වාමීන් වහන්සේ අනුමෝදන් කරලා ස්වාමීන් වහන්සේගේ නිතර නිරෝගී දිව ජීවනයේ ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ දෙමාපියන්ට ගුරුවරුන්ටත් මේ පින් අනුමෝදන් කරලා එයාටත් සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් මගේ ස්වාමීන් වහන්සේට වුණා සාකච්ඡාව නිමා කරන්න පෙරවන් සරණයි.
දෙතිරුවන් සරණයි. අපි ඊළඟ දවසකදී ඊටු ටික කතා කරන්න යොදා ගනිමු. අර සූත්‍රයක් කියවද්දී ඒ සූත්‍රයට අනුගතව සූත්‍රයේ තියෙන කාරණාවටම අවධානය යොමු කරගෙන යද්දී භාග්‍යතුන් වහන්සේ ඇත්තරම යම් යම් සීමා පැනවීම කරලා තියෙන්නේ. අපිට ඒවත් එක්ක ඒ තුනින් ඉස්මතු කරන්නේ ලෝකයේ තුර ලෝකේ ඇත්තක් කරගෙන පැදිලා ඉන්න අපිට මේ ලෝකයේ වැරද්ද පෙන්වන්නෙම ලෝකී වචන තිස්සම. ඉතින් මේ වචන වලින් අපිට ඇත්තටම කරන්නේ පිළිතලා ඉන්න පිළිතීමක් නෙවෙයි. ඒක වැරද්දම තමයි පෙන්වලා තියෙන්නේ. කියන්නේ අර ඇතිකල්නි කියලා කියනකොටම අවිද්‍යාව පාදක වෙලා පදනම් වෙලා ඉතින් ඒ ඇතිකල්නි කියන්නේ ඇත කියලා දාගන්න යන්න හොඳ නෑ. ඇත කියලා දාගත්ත තැන නැත කියනක් ඇත නැත කියන දෙක දෙපැත්තට යනවා. ඉතින් ඇතිකල්නි කියලා දෙන්නෙම වැරද්දක ඉස්මතුවක් කියන්නේ සිහියේ මේ සූත්‍රයේදී සිහිය රූපන් දිස්සස් ඇති මුත්ත සිහිය මුලාවීම මුලා වෙච්ච සිහිය. එතකොට මුලාවීම කියනකොටම එතන අසිහිය. එතකොට සිහිය ඒ කියන්නේ මුලා නොවන තැන තමයි සැබෑ සිහිය ඉස්මතු වෙන්නේ. ඒ නිසා ජීවිත අධ්‍යක්ෂින් බාහිර තමන්ට උනේ කොහොමද? තමන්ට බාහිර පිටදේ මට උනේ කොහොමද? ඒ කියන්නේ නැත්තම් මගේ ගෝචරත්වය මොකක්ද? ඒ ගෝචරත්වය පිළිබඳව ඒ කියන්නේ මනවින් විමසද්දී බාහිරෙන් දීපු බාහිරින් එක්ක මූලික බුද්ධ වචනයෙන් නැත්නම් කල්යාණ මිත්‍රයා මූලික බුද්ධ වචනයක් ඉස්මතු කරලා තියෙන්නේ ඊට අනුරූපවම හිතීමක්. දැන් සංකීම් වඤ්ඤත කියලා කිමෙක්ද හඟින්නේ මොකද්ද කියන හිතන් අන්න හිතීම ඉස්මතු කරලම තියෙනවා. අර හිතීම ඉස්මතු වෙච්ච තැන ඒකත් එක්ක යන සිහිය කියන දේ අපිට මාර්ගයක් අපිට ඉස්මතු වෙන විදිහට භාවිත වෙනවා කියලා කියන්නේ කෙනෙක් කියන්නේ එතකොට යා බාහිරකින් මෙහෙ වෙලා දැක්මක් ඉස්මතු වෙලා ඉතින් ඒ නිසා මේ සූත්‍ර කතා බහ කිරීම අපිට ඉතින් උපකාර වෙනවා හැම දිනකටම. ඉතින් මෙතකින් අද සාකච්ඡාව හමාර කරමු. සියලුම දිනාට සම්වාසය සරණයි. සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. ගුණමිණිගේ ඥාතීන් පින් අනුමෝදන් වෙත්වා. සනසේ ප්‍රසන්න සියලු දෙනාටම සනසීම පිණසම ඒ වාග්යවත් සමාමයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මයේ උපකාර වේවා. ජීවිතයේ දහමට මෙන් වේවා. සූපත් භාවේ නමුත් උදා වේවා කියන මෙත් සිතින් අද දවසේ වැඩසටහන ආරම්භ කරමු. සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
සාදු සාදු තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි හැම දෙනාට.
තෙරුවන් සරණයි.
Gracias.